junto a mim, conversando de maneira fraternal. Falei que na época ele ainda apoiou quando se mandou a mim. Mas quando ele caiu na última tacada, na última, a Maharavita que eu vou lá dentro, eu te dei uma luta, eu fico cheio de gato daquele pão. Essa coisa que quero ver, né? Nicamo, o roto, né? Que não vou ter que me remocar nada daquele. Pansil Samadhan Vena Gane, Isteleka Nukadunata, Alutin Pansil Samadhan Vena Ani Sanseyakino. Sila Avarjana Kirimi Ani Sanseyakino. Pansil Samadhan Nevata Gana Gana Varya Gane, Mamma Sila Gattani Kineka Matakino, Tatakin, Saman Samadhan Vita Sile, Avarjana Atatama Sila Kirimi Niyama Lakshanyakama Yapi Nukulata, Udeta Havasata Hamadama Sila Avarjana Kurana Kino. ඒකෙන් පන්සිල් පානාතිපාතා සීපදේ සීපත් කළා මගේ අතින් මේ සීලේ කැඩුණද නැහැ කැඩුනේ නැහැ මගේ අතින් ඒක කිලුටි වෙන යමක් කොහොම වුණාද නැහැ නැත්නම් ඒ කුසලයෙන් ඉන්නවා ඒක කැඩුණා නම් මේ ක්‍රමෙන් කැඩුණා මේ වරද්ද මම හදාගෙන මේක හැදෙන්න දෙන්නේ නැහැ මීට පස්සේ කැඩුනේ නැහැ නමුත් මෙතනදි මෙන්න මේ පදේ කිලුටි වුණා නේද කියලා හිතරම මම මේතේ මේ විකාවදාසිට මේ සීපදේ කිලුටුවත් එන්න දෙන්නේ නැහැ කියලා හරිනම් දවස ගානේ මේ නිති පන්සිල් රකින්නවා කියලා කියන්නේ ඒක නිති පන්සිල් රකින්නකොට ඒ දවස ගානේ සිල් ආවර්ජනා කට යුතුයි නියම කෙනෙක් නම් ආවර්ජනා කරලා ඒක කැඩුනා නම් කැඩුණු දෝෂේ හොයාගෙන ඒක හදා ගන්න තෝරේ එහෙම නැත්නම් මනසෙන් ඒක කිලුටු හො වුණා නම් කිලුටු නොවන විදියට ඕක විතරක් ගන්නවා කියලා දිස්ත්‍රාණ කරන්න ඕනේ එතකොට මේ සිල් ගන්න වාරය ගානේ මම මෙහෙම සිල්පදයක් සමාදන් වුණා කියන කාරණාව මතක් වෙනවා. තාපැත්තකින් තමයි සිල් ගත්ත එක නැවත තිහි කරනවා වගේ සිල් ආවර්ජනාවක් වෙනවා. ඒ නිසා දහසරයක් නෙවෙයි සියසරයක් සිල් සමාදන් වුණා. කැඩුනේ නැති හින්දා නෙවෙයි තියෙන සීලේ ආවර්ජනා වෙනවා. කැඩුණු කෙනාගේ සීලේ හැදෙනවා, කිලුටු වෙච්ච කෙනාගේ සීලේ පිළිසිදු වෙනවා, නොකැඩුණු නොකිලුටු කෙනාගේ සීලේ ආවර්ජනා කෙරුවා වෙනවා. ඒ නිසා කීසරයක් සිල් ගත්තත් ඒක ඇයි මෙච්චර සිල් ගන්නේ අපි සමාදම් ගන්න කියන කාරණාව හිතන්න වාජන කාරණාවක් මතක් කරනවා. ඒකට උදෙසක දවල්තුක හේතුනා මේ සමහර කට්ටියට ඒක ගැන ප්‍රසද්ධාව තියෙන කෙනෙක් එහෙම හිතන්න. නමුත් සමහර කෙනෙකුට විතර්ක චරිත දීම අපි අතර. ඒ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේම අපි කැඩුනේ නැහැ නේ මේක මේ සිල් දෙනවා ඉවරයක් නැහැ. ඒ වගේ ඈ. ඉතින් ඒ නිසා මම කිව්වේ ඊට අමතරව හැම දිනම තව කෙනෙකුට කරදරයක් නොවන විදිහට තමන්ගේ දුරකතන තියෙනවා නම් සම්නිධි කරන්න කියලා මතක් කරනවා. හදිස්සි පණිවිඩයක් වගේ ලැබෙන ක්‍රමයක් වෙනවා නම් තියෙනවා නම් ඒක ශබ්ද නොහැන මට්ටමටපත් කරලා තමන්ට කුරුවක් තිබු තේරෙන්න තියෙන අපි තියාගන්න. එතකොට අපි නිසා කාටවත් බාධාවක් වෙන්නේ නැහැ. ඒකට මම බණ කියනකොට ඇත්තටම ඒ වගේ වෙන ශබ්දයක් ආවම මට හරි අමාරුයි ඊට පස්සේ. ඒ නිසා බොහෝ මිස්කිටින මතක් කරනවා දොරකතන තියෙනවා නම් ඒක තියාගෙන හිට ගන්න කරන්න නැතිනම් අර මෙහෙට බවට පත් කරලා අපි තියාගෙන කියන කාරණාව පත් කරමින් හැම දිනම පන්සල් සමාදන් වෙනු නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං gacchami tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi Pāṇātipātā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Adinnādānā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Kāmesu micchācārā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Musāvādā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Svāmeraya majjhapamā dattvānā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Neti sarana sahito Panchasila samadhanaya Marga phala nivantinisama Hetu eva Sarnena sabjim panchasilam dhammam sadhukam surakhitam katva Appamadena sampadetha Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දහනං ඒකං බුද්ධාන සාසනන්ති ධර්ම ශ්‍රවණා බිලාසී සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් පිරිස දැන් මේ සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක්ෂවණය කරන්න. ඒ නිසා හැමදෙනාම සිත නොයෙක් නොයෙක් කර්මවල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් හිත එක්තෙන් කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න තෝනේ. පින්වතුනි අතීතයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝක පහළ වෙන්ට ඇති. සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ තථාගතයන් වහන්සේලා දේශනා කළා. අපි බොහෝ ආත්ම භාවයන් ඒ බුද්ධ උත්පාද කාලවල මානසිකව වෙලා ඉඳදී ඒත් ඒකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ සම්ධර්මයේ නොබලපු නිසා නාස්පු නිසා මේ දුක් සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ඒ මියත දුවනවා සැරිසරනවා මේ දුවන සැරිසරන සසරෙන් මිදෙන්න තියෙන එකම ප්‍රයෝගය නම් මේ සද්ධර්මය අවබෝධයෙන් ලැබෙන ප්‍රඥාව මුල් කරගෙන කෙලෙස් ධර්මියෝ සිඳලයි. සිංහතුනි මේ සසර ඒ මේක දුනව සරිසරනවා කියලා කියන්නේ නිකම්ම දුනව සරිසරනවා නෙමෙයි අනවරාග්‍රව සංසාරේ අපි ඇවිදිනකොට අනන්ත අපරිමාණ දුක් වේදනාවන් විඳලා ඇති බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මානසික විඳින මට්ටමේ දුක් හින්දම නෙවෙයි සතර අපායේ තියෙන දුක නිසායි. පින්වතුනි එකට මම මගේ ධර්ම දේශනාව මාත්‍රකාව විස්තර කරන්නට කලින් පොඩි කතාවක් ඔයගලන්ට කියන්නම්. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශාල මහනුවර රජකම් කළේ ලිච්ඡවි කුමාරවරු සමෝහ ආණ්ඩුවක් තිබුණා. රජවරු 7000ක් රජකම් කළා. ඒකේ එක ප්‍රදේශයක රජකම් කළා අම්බසක්කර කියලා රජ කෙනෙක්. ඉතින් මේ අම්බසක්කර රජුගේ පාලන ප්‍රදේශයේ නගර මැද්දේ බොහෝ ආපනශාලාවක් තිබුණා. ඔකේ එක ආපනශාලාවක් තියෙනවා. ඒ ආපනශාලා හිමියා හරිම ගුණ සම්පන්නයි. හරිම දැහැමි. කිසිම කෙනෙකුගේ හිත රිදෙන්න වචනයක්වත් කියන්නේ නැහැ. හරිම ගුණගරුක දැහැමිව තමයි ජීවිතේ අසාධාරණ කරන්නේ නැහැ. ඉතින් මේ ආපනශාලා හිමියා දැක්කා දවසක් එයාගේ ආපනශාලාවට ඉස්සරහා පාර ලොකු මඩවලක්. ඉතින් මේ පාර යන අයගේ ගොඩාක් දෙනෙක් පිරිසුදුට ඇඳගෙන නැඳුම් මඩ තවරලා ජරා වෙනවා. සමහරු මඩ ගොඩේ ලැස්සනවා. ඉතින් මේ මඩ ගොඩ නිසා මහා ජනතාවට තියෙන අපහසුකම දැකලා එයා ගෙදර ඉඳන් කඩේට එනකොට මග තිබුණ මේ හරක් ඔළුවක්. හරකෙක් මැරිලා ඉතින් කාලයක් ගිල සුදු පාට වෙච්ච ගව හිසක්. එයා ගෙනල්ලා ඒ මඩවලේ දැම්ම. අනේ මිනිස්සු මෙන්න මේකට අඩිය කියලා ඉතුරු වුණාවේ ඉතුරු වෙයි. එතකොට මේ අඳු මුල මඩ ගෑවෙන්නේ නැහැ, මඩවලේ විස්සන්නේ නැහැ කියලා කරුණාවෙන් දැම්මා. ඉතින් මේ ආපනශාලා හිමියට හිටියා ඥාති පුත්‍රේ, තමන්ගේ සහෝදරියකගේ පුතේ. මේ පුතා ලොකු වෙලා පල් හොරු 500 මේ හොරු කණ්ඩායමකට එකතු වෙලා හොරකම් කරනවා. නමුත් මේ මාමා කඩේ ඉන්න මේ ආපනශාලා හිමියා ඒක දන්නේ නැහැ. මේ තමන්ගේ පුතා සහෝදරගේ පුතා බෑනා හොරකම් කළා. ඒ හොරු එක බෙදා ගන්න බඩු ගෙනල්ලා මාමාගේ ගෙදර තමයි පැත්තක හොරෙන් තියන්නේ. මාමා ඉතින් ඒක දන්නේ නැහැ. ඉතින් මාමා කඩේට යනවා. අපහු වෙන මේ විදිහට ඉන්නකොට දවසක් මේ දෑන හොරකමේ ගියාම හොරවංචුවත් එක්ක රාජපුරුෂයෝ ගේ වට කළාම හොරු ටික කපටි දක්ෂයි පැනලා යනවා. මේ ළමයා වහු වෙනවා. ඊට පස්සේ මෙච්චර කල් හොරකම් කරපු බඩු කොහෙද කියලා අහනකොට ගහනකොට පෙන්නවා තියෙන තැන. පෙන්නේ කොහෙද? අර මාමගේ ගෙදර. ඊට පස්සේ රාජපුරුෂයෙ හිතුවා මේ ගෙදර ගෙනල්ලා බඩු තියෙන්නේ මේ ආපනශාලා හිමියා දැනුවත් තමයි හොරකම් කරන්නේ කියලා. මේ නිර්දෝෂී මිනිස්සයවත් අර හොරකමට සම්බන්ධ වෙච්ච ඥාති පුත්‍රයවයි දෙන්නවම අම්බසක්කර රජු රෝගාවට යොමු කළා. අම්බසක්කර රජුරෝ අර ආපනශාලා හිමියට මාමාට දඬුවම නියම කළා. අහිසකසා මරලා දාන්න බෑනා. ඥාති පුත්‍රයා හොරකම් කළ නිසා එකපාරට මැරෙන්නේ නැතුව දුක් විඳලා මැරෙන්න උල තියන්න නියම කළා. ඉතින් වදකියොත් ඒ කියපු විදිහට ආපනශාලා හිමියාගේ හිසකසා දැම්මා. අර ඥාති පුත්‍රයව උල උඩ තිබ්බා. හොඳට උල් වෙච්ච උලක් අරගෙන උල උඩ ඉඳනවා. ඊට පස්සේ ශරීරයේ යටින් ඒක කට්ට මේරලා තියෙනවා දවසින් දවසට. එක කට්ටයක් ඇතුළට ශරීරයේ වැටුනහම ඉතාම කුරු කටුකු තිබුණු වේදනාවක් දෙනවා. ඒක නතර වෙලා දිනවා ටික. ඊට පස්සේ ඊගාව කට්ටිට හිමින් හිමින් වැටෙන විදිහ. මොකද එකපාරට හිස ගසා දැම්මොත් නරුණ දුක ඉවරයි. නමුත් මේ විදිහ තිබ්බම ගොඩාක් දුක් විඳින්න වෙන හින්දා තමයි මේ රජවරු ඒ කාලෙදී දඬුවම් දෙන්නේ. ඉතින් ඒක මේ සසර. ඉතින් මේ උල උඩ ඉන්න මිනිස්සු අත් දෙකක් බැඳලා නැගිටින්න බෑ. ඉතින් මේ ගලාගෙන යනවා අධික වූ වේදනාවෙන් පීඩා විඳිමින් හිතනවා අනේ මාව මැරෙන්නේ නෑනේ, අනේ මාව මැරෙන්නේ නෑනේ, මේ තරම් වද වේදනා විඳ 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 ජීවත් වෙනවා, අනේ මාව මැරෙනවා නම් කොච්චර හොඳද, අනේ මාව මැරෙනවා නම් කොච්චර හොඳද කියලා මරණය ප්‍රාර්ථනා කරනවා. අර මාමා හිතකසා දාපු මාමා බොහෝම දෙහෙම නිසා එයා මැරිලා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපන්නා. ඉතින් අර මඩවලට ගව හිසක් දාපු එක ආනිසංසයට සුදු අජානීය වෘෂභේ දිව්‍යමය වෘෂභේ පහළ වුණා. උඩින් යන්න පුළුවන් වෘෂභ වාහනයක් එයාට හම්බුණා. හැබැයි එයා තරුණ කාලේ යාළුවෙක්ව නාන්න ගිහිල්ලා හොරකමටවත් නෙමෙයි විහිළුවට යාළුවන්ගේ රෙදි ටික හංගලා, දියේ ඉන්න යාළුවන්ගේ රෙදි ටික හංගලා ටිකක් වෙලා විහෙසට පස් කළයි දීලා තියෙන්නේ. ඒකේ අකුසලෙට ඇඳුන්නේ. අර ලෝයඩ සංගතාවේ තියෙන්නේ දිලිගස්මක් නොමෝ විය දෙවිවත්ත නැහැ කියලා කෙලියට කඩක් සගවා යාළුවෙකුගේ කියලා. එතකොට ඒ ඔය අම්බසක්කර කතාවේ. ඉතින් මෙන්න මේ මාමට නැත්නම් මේ දෙවියට දැන් තේනවා අර තමන්ගේ ඥාති පුත්‍රයා හිතන සිතුවිල්ල. අනේ මාව මැරෙන්නේ නැහනේ, මාව මැරෙනනම් හොඳයි කියලා හිතනවා. හිතුනහම මෙයා ගාවට ඇවිල්ලා කියනවා, දවසින් දවස රැයට ඇවිල්ලා කියනවා, දරුව ඔබ මැරෙන්න හිතන්න එපා, අනේ මම ජීවත් වෙන්නේ කොහොමද, මම ජීවත් වෙන්නේ කොහොමද, මාව තව ටිකක් හරි ජීවත් වෙන නම් හොඳයි, ජීවත් වෙන නම් හොඳයි, ජීවත් වෙන පැත්තට හිතන්න. මරණයට වඩා ඔබගේ මරණයට වඩා ජීවත් වීම දාහකෙන් සම්පතක්. ඒ නිසා ජීවත් වෙන්න හිතන්න කියලා. මොකද දවස් දවස් ගාන ඇවිල්ලා කියලා දවස් දින කීපයක් ගෙවිලා ඔය කාලේ රජවරුන්ගේ සිරතක් තිබුණා ටිකක් වෙස්වලාගෙන අප්‍රකටව ගම් නියංගම් වල හැසිරෙනවා. රාජ්‍යයට මොකද කියන්නේ, රජුරන්ට මොකද කියන්නේ, මිනිස්සුන්ගේ අඩුපාඩු මොනවද, වැරදි මොනවද කියන එක බලන්න. ඒ නිසා මේ රජුරුවත් මොකද කරන්නේ, වෙස්වලාගෙන රාත්‍රිය ඇවිදින්න යනවා. යන්නේ අර උලතිපු සොහොන ගාවේ. මෙයාට සද්දයක් ඇහෙනවා, මේ දරුවා මැරෙන්න හිතන්න එපා, ජීවත් වෙන්න හිතන්න, ඔබගේ මරණයට වඩා ජීවත් වීම උතුම් කියන සන්දයක් ඇහෙනවා. කෙනෙක් පේන්නේ රජුරු නතරලා බැලුවා. බලනකොට කවුද ඔබ කිව්වා. ඊට පස්සේ කියනවා මම මේ අහවල් විමානින් නැතිදියා මේ මෙයාගේ ඥාති පුත්‍රයෙක්. ඊට පස්සේ කියනවා මට පේන්නේ නැහැ, ඉන්න බෑ, මට ඇඳුන්නේ නැහැ කියනවා. කමන්නේ එන්න කියනවා. ඊට පස්සේ ආවහම කියනවා මේ උල උඩ ඉන්න කෙනා ඔයාගේ හතුරෙක්ද කියලා අහනවා. නැහැ කියනවා. ඒ මොකද මේ තරම් දුක් විඳින කෙනාට මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියන්නේ? මෙයා දුක් විඳින බලන් ඔයා කැමතිද? නැත්තම් මෙච්චර දුක් විඳින කෙනෙකුට මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියන්නේ ඔය ඒ තරම් මෙයා ඔයාට හතුරුකමක් කරලා තියනවාද? මෙයාගේ දුක ඔච්චරට කැමති කියන්නේ? නැහැ රජතුමනි, මේ මගේ ප්‍රියම ඥාතිවරු, ඥාති සහෝදර දරුවේ, මම ගොඩාක් ආදරේ. මෙයාට හොඳටමයි මම කියන්නේ. ඊට පස්සේ මොකද ඒකට හේතුව? මෙයා ඉන්න තැන අහන්න එපා, ඒ වචනේ අහම ජීවිතය යන්තම් තියෙන ජීවිතය අතරේ කියලා බයයි. මාව ටිකක් සැත්තකට කළා, එහාට ගිහිල්ලා අහන්න කියනවා. ඊට පස්සේ එහාට ගිහිල්ලා අහනකොට කියනවා, රජතුමනි මෙයා නරුණු ගමන් ගිහිල්ලා උපදින්නේ අවීචි මහ නරකේ. ඒ අවීචි මහ නරකේ තියෙන දුකට සාපේක්ෂව මේ උලෝභ ඉන්නකොට විඳින වේදනාව දිව්‍ය සම්පතක් වගේ. ඒ නිසා මම මේ දෙපැත්තම පෙනෙන නිසා දකින නිසා කියන්නේ මැරෙන්න හිතන්න එපා ජීවත් වෙන්න හිතන්න කියලා. ඉතින් මේ කාරණාව රජුරුවන්ට විශ්වාස කරන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න ආකාරයට කරුණු කාරණා කියලා අන්තිමට රජුරුවත් මිත්‍යා දෘෂ්ටි අතහැරලා දැම්ම වෙලා උලන්නේ ඉන්න කෙනාවත් ගලවලා අන්තිමට එයත් මහනෙලා රහත් වෙනවා මේ කතාවේ කෙරවල. නමුත් දැන් මම මතක් කරන්න ඕනේ උනේ හොඳට හිතන්න පින්වතුනි, ඒ අපායේ දුකට සාපේක්ෂව උල උඩ ඉන්න එක දිව්‍ය ලෝකේ වගේ නම් මේ සසරේ සතර අපායේ තියෙන දුක කොහොම ඇද්ද කියන එක. නමුත් අපිට කිව්වට ඒක ඇඟට දැනෙන්නේ නැත්තේ අපේ නීවරණ ධර්ම වැඩි හින්දා. උමු වතුර එකක් ඇඟේ වැක්කිරුවොත් නෙන්න මෙච්චරයි කියලා හිතුවට කෙනෙකුට හිතෙන්නේ නැහැ. හැබැයි පිච්චිලා වුණු කෙනෙක් නම් තංගා ටිකක් තේරෙනවා නේද? ඉතින් ඒ වගේ පින්වතුනේ අපි මේ දුක ගැන කතා කරනවා මනුස්ස ලෝකේ ඉපදුණු දවසේ ඉඳලා අත්පොත හතරම උත්පල වෙලා එකම තැන මල මුත්‍රා කරමින් අසුචි ගොඩේ හිටියත් ඒත් හිතාගෙන සුගතියක යයින්න කියලා. එතකොට දුගතිය කියන එක කොහොම ඇද්ද කියන එක හිතාගන්න. අර විදිහට ඉන්න මේ ඇවිදින ඉරියව් පවත්වන්න පුළුවන් අපි ගැන නෙවෙයි, අර විදිහට ඉපදුන කෙනත් ඉන්නේ සුගතියක. සුගතියක ඉපදිලා ඉතින් අවීචියාදී සතර අපාය දුක කෙවඳු ඇද්ද කියන කාරණාව සිහි කරන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය නොදන්නා වූ කෙනාට ඒ සතර අපාය ගෙදර වගේ කියලා. ගෙදර කොහාට හරි ගෙදරින් බැහැර ඕගොල්ලෝ ගමනක් ගියොත් හරි මොකට කැමති නේද ගෙදර යන්න? ඒ වගේ අපි බැරි වීමකින් හරි මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට හරි ගියොත් හරි හදිසියුමේ සත්වයන්ට හරි ඉක්මනට ආපහු ගෙදෙට එන්න කොහේද සතර අපායට එන්නේ. ඒ නිසා සතර අපායයි ගෙදර වගේ කියලා කියන වැඩි වෙලාවක් වැඩි කාලයක් අපි ඉඳලා තියෙන ගෙදර. ඒ වගේ මේ ධර්මය නොදැන මේ සතරේ ඉන්න සත්වයෝ වැඩි කාලයක් වැඩි වෙලාවක් ඉඳලා තියෙන්නේ සතර අපායේ. ඉතින් ඒ සතර අපායේ මිදී ගන්න තියෙන අවස්ථාව හම්බ වෙච්ච වෙලාවදී මේ කතාවෙන් දෙපා කියන එක මතක් කරනවා. කිම්මුතුනේ එක්තරා දවසක් නිරේ පාලනය කරන යම රජුරුවන්ටත් හිතනවලු මේ ජීවි සත්වයෝ විඳින දුක දැකලා අනේ මම මිනිස්සෙක් වෙනවා නම් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදෙනවනම් අනේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනවනම් අනේ ධර්මයේ මට අවබෝධ කරගන්න පුළුවන් නම් මොනතරම් හොඳද කියලා ඒ නිර්සත්‍ය විඳින දුක දැකලා යම රජුරුවන්ට හිතුණා කියලා තථාගතයන් වහන්සේ ශ්‍රී මුඛයෙන්මයි දේශනා කරන්නේ. කාගෙන්වත් අහලා නෙමෙයි මහණේ මම මිනිස්සෙක් ඉක්මෝ දිවසින් දැකවයි කියන්නේ කියලා දිනෝදූත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් දුක කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි නිබඳු භයංකාර සසරකයි අපි ආවෙත් ඒ සසරෙන් ගැලවෙන මාවතක් තාම පේන මානක නැහැ. එකම පිහිට එකම සරණ මේ සද්ධර්මයේ අවබෝධය. ඒක ඒ සද්ධර්මයේ අවබෝධය තුලින් තමයි අපිට සතර අපායට යන මඟ වහන්න පුළුවන්කම තියෙන්නේ. නිවන් දකින එක නැත්තම් අනිත් ධර්මතා පැත්තකින් තැබේවා දැනට සතර අපායට නොයන මත්තම හෝ හදාගන්න උත්සාහවත් වෙන. ඉතින් ඒ නිසා අද දවසේදී මේ දෙන්නම මම බොහෝ වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. මුළු හිතින්ම උමනාවෙන්ම මේ සසර කිවා ගන්න මේ දේශනාව අපිට උපකාරයක් වේවා කියන සිත් ඇතුළ හැම දෙනාම බොහෝම සත් අදහසින් හොඳ උමනාවෙන්ම ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන්ම අද වගේ දවසකට හරි වටිනවා මේ දේශනාව. ඔගොල්ලෝ හොඳට අහලා තියනවා හොඳට කටට හුරුයි පුරුදුයි මේ ගාථාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන සාසනං. පින්වතුනි අද වගේ දවසක ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණේ මොකටද? මොනේ ගාථාවේ තියෙන කාරණාව පෙන්නන්නේ. සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ මොකටද? මොනේ ගාථාවේ තියෙන කාරණාව තෝරගන්න. පරිනිර්වාණයට පත් වුණේ කොහොමද? මොනේ ගාථාවේ තියෙන විදිහට තමන් හැසිරුණ නිසා. එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? සබ්බ පාපස්ස අකරණ සියලු පව් කරන්ට එපා. කුසලස්ස උපසම්පද කුසල් කරන්ට සචිත්ත පරියෝධපනං තමන්ගේ සිත සිය සිත තමන්ගේ සිත පිරිසුදු කරගන්න. ඔන්න ඔය කාරණා තුන පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේලා අද වගේ දවසක ලෝකෙ පහළ වුණේ. පහළ වෙලා ලෝකයට දුන්නේ අවවාද තුනයි. අකුසල කරන්න එපා, කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න. පින්වතුනි, මේ ගාථාව පොඩි වුණාට අර්ථය පොඩු නෑ. 84,000 ධර්මස්කන්ධේම මේ වචන තුනේ තියෙනවා. යම් දවසක බුදුරජාණන් වහන්සේ සියලුම ක්ලේශයන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, යම් දවසක අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරුණම් පා වදාළද, ඒ අතර තුර තථාගතයන් වහන්සේ සත්වයන්ගේ හිතසුව පිණිස යමක් දේශනා කළා නම් ඒ සියලුම අර්ථය පින්වතුනේ, ඒ සියලුම අර්ථය වචනාර්ථය සියලුම පද ව්‍යංජනාර්ථය මෙන්න මේ ගාථාව තුළ ගැඹිලා තියෙනවා. ඕගොල්ලන්ගෙන් කවුරු හරි ඇහුවොත් පුළුවන් ද ඕගොල්ලන්ගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනය කෙටි කරලා කැටි කරලා ටිකකින් කියන්න කියලා? ඔව් පුළුවන් කියලා බය නැතුව කියන්න. අකුසල් කරන්න, පකුසල් කරන්න, හිත පිරිසුදු කරගන්න කියන මේ තුනටයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ කියලා කියන්න. ඒතම් බුද්ධාන ශාසන බහුවචනේ බුදුවරයන් වහන්සේලාගේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, අතීතයේ ලෝකෙ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලාත් ලෝකෙට අවවාදම ශාසනා කළ තින ඔය තුන් ක්‍රමයට විතරයි. මේ බුදුරජාණන් වහන්සේත් ලෝකෙට අවවාදම ශාසනා කළ ඔය ක්‍රම තුනට, අනාගතයේ ලෝකෙ පහළ වන්නා වූ බුදුරජාණන් වහන්සේ ලෝකෙට අවවාදම ශාසනා කරන්නේ ඔය ක්‍රම තුනට. සියලුම ලෞකික ලෝකෝත්තර සියලුම යහපත ඔය තුල තියෙයි. එතකොට ඇයි පින්වතුනේ බුදුරජාණන් වහන්සේලා ඔය ක්‍රම තුනට විතරක් අවවාද කරන්නේ? ඔය ක්‍රම තුනට විතරක් අනුශාසනා කරන්න හේතුව මොකද? දැන් බුදුහාමුදුරුවෝ කිව්වටවත් අපි කළ යුතු නැහැ. අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේක මට සුදුසුද නැද්ද, මේක කළොත් මොකද්ද වෙන අනර්ථය, මේක කළොත් නැත්තම් වෙන අර්ථය මොකද්ද, මේක නොකළොත් වෙන අනර්ථය මොකද්ද, නොකළොත් වෙන අර්ථය මොකද්ද කියලා අර්ථ අනර්ථ දෙක තමන් තේරුම් අරගන්න ඕනේ. එහෙම ගත්තාම අපි දහම තුල යනවා. ඉස්සරහ පිටිපස්සෙන් ඉඳන් කවුරුත් තල්ලු කරන්න ඕනේ නැහැ. අපිට ඒක දැකීමක් නොවෙන තාක් තව කවුරු හරි පිටිපස්සෙන් ඉඳන් තල්ලු කරනවා. පල්ලෙන් පල්ලෙන් සිල් ගන්න භාවනා කරපන් කියලා. නමුත් මෙන්න මේකයි යහපත, මේකයි අයහපත කියලා සකාරණාව සහේතුකව තේරුණොත් එයා දන්නවා මෙහෙම කළොත් මේක වෙනවා මට, මේක නොකළොත් මෙහෙම වෙනවා මට, ඒ නිසා මම මෙහෙම කරන්න ඕන කියලා දැක්මක් ඇති වුණාම කවුරුත් කැමති නැහැ තමන්ව දුකටපත් කරගන්න. කවුරුත් කැමති තමන්ව සැපට තැනෙන්නට යොමු කරගන්න. හරියට ඒ කාරණාව නොතේරනකමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරියටම කේනෙකුට මේ කාරණාව තේරුනහම එයා නිතින්ම සැනසෙන්න සැප තියෙන මාවත යනවා කියන එක යැවෙනවා කියන එක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයෙන් ඔන්න ඔය කාරණා ටික හරියට පැහැදිලි කරලා දෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝධපනං කියන මේ අවවාදයෙන් අවවාද කරන්න තවත් කාරණාවක් තියෙයි. ඒ තමයි භාග්‍යතුන් වහන්සේට නැත්තම් බුදුරජාණන් වහන්සේ පින්වතුනි එදා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ වෙන මොකෝවත් උනා නෙමෙයි, වෙන මොකෝවත් කළා නෙමෙයි. මේ ලෝකයේ තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු හැමදාම පවතින සැබෑම ස්වභාවයක් තිබුණා. අන්නේ සැබෑම ස්වභාවය තත්වාකාරයෙන් ඇත්ත ඇති ඇති අවබෝධ කරගත්ත දවස, ඒ අවබෝධයට තමයි, ඒ ඥානයට තමයි, ඒ ප්‍රඥාවට තමයි සර්වත්‍තතා ඥානය කියලා කියන්නේ. යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං, යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං. මේ ලෝකේ යම් තාක් දත යුතු ධර්මයේ වැද්ද ඒ තාක් තථාගතයන් වහන්සේට නුවණයි. යම් තාක් නුවණද ඒ තාක් දත යුතු ධර්මයේ තියෙයි. නුවණ ඉක්මවා දත යුතු ධර්මය යන්නේ නැහැ. දත යුතු ධර්මය ඉක්මවා නුවණ යන්නේ නැහැ. මේ ලෝකේ තියෙන යම් තාක් ධර්මය තියෙනම් ඒ තාක්ම තථාගතයන් වහන්සේට නුවණයි. ඒ නිසා සබ්බඤ්ඤෝ සියල්ල දන්නවා කියලා කිව්වා. ඒ සියල්ල දැනගත්තේ කෘතිමව හදලා මනෝමය මවල නෙවෙයි, බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්ත. ඒ ඇත්තට ගෝචර වෙච්ච, ඒ ඇත්තට හසු වෙච්ච දර්ශනයක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? පටිච්ච සමුප්පන්න ධර්මතාවය, පටිච්ච සමුප්පාද ධර්මතාවය, තව නැත්නම් හේතුඵල ධර්ම. සිංහ පාලියෙන් තමයි පටිච්ච කියලා කියන්නේ හේතුව, සමුප්පන්න කියන්නේ හටගත්තා. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුයෙන් හටගන්න. එතකොට අපි සිංහලෙන් කියනවා මොකද්ද? හේතුඵල ධර්ම කියලා සිංහලෙන් කියනවා. පාලියෙන් ගත්තාම පටිච්ච සමුප්පන්න ධර්මය කියලා. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ පළව උපදවන්නා කියන එක. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුවකින් හටගත්තා කියන එක. එතකොට මෙන්න මේ ලෝකී ඇත්ත ඇති හිටිය තථාගතයන් වහන්සේ දන්නකොට දකිනකොට ඇති වුණා නුවණක්. මොකද්ද? මේ සංකත ධාතුව තුලම තියෙන පටිච්ච සම්පන්න ධර්මතාවයක්, හේතුඵල ධර්මයක් කියන නුවණ ඇති වුණා. මෙන්න මේ හේතුඵල ධර්මයට නුවණ තියෙන නිසයි බුදුරජාණන් වහන්සේලා අකුසල කරන්න එපා, අකුසල කරන්න හිත පිරිසුදු කරගන්න කියලා දේශනා කරන්නේ. අපි නම් සාමාන්‍යයෙන් හිතනුන්නේ අකුසල කරන්න එපා, පායන යන්නේ කුසල කරන්න, දිව්‍ය ලෝකේ යනවා ඔය හිඳ තමයි කියලා සාමාන්‍යයෙන් අපි හිතන්නේ. නෑ, ඔය තුල තියෙන විශාල ධර්මතාවය. මේ හේතුඵල ධර්ම. මොකද ඔය විදිහට අපි ගත්තාම අපිට පේන්නේ අපායට යන පුද්ගලයේ, දිව්‍ය ලෝකේ යන පුද්ගලයේ. අකුසල කරුවහම අපි අපායට යයි. පුද්ගල දෘෂ්ටිය තියෙනවා. කුසල කළහම දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. මේ කෙනෙක් නිර්මාණය වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ ওই ටික දේශනා කරන්නේ අපි දන්න විදිහට අපායට කෙනෙක් යයි, දිව්‍ය ලෝකෙට කෙනෙක් යයි කියන තැනක නෙවෙයි. හේතුඵල ධර්මයක්, පටිච්ච සම්පන්න ධර්මතාවයක් ගැන නුවණින් හින්දා දේශනා කරන්නේ. අන්න ඒ ටිකයි පෙන්වතුනි අපිට වටින්නේ, අපිට වැදගත් වෙන්නේ, මේ භ්‍රමචර්යාවට උපකාර වෙන්නේ මේ දැනුම, මේ අවබෝධය. එතකොටයි ඒ අවබෝධයද කෙනෙක්ගේ නෙවෙයි වෙන්නේ. එතකොට අපි බලමු මොකද්ද ඒ තථාගතයන් වහන්සේට සබ්බපාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං කියලා ලෝකෙට අවවාදන සසනා කරන්න තරම් වැටහිච්ච පටිච්ච සමුප්පාද ධර්මතාවය කියලා අපි ටිකක් බලමු. හේතුඵල ධර්ම කියන්නේ මොකද්ද කියලා නේද? ඒක එක එක ආකාරයකට එක එක තැන්වලදී අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. නමුත් දැන් මේ ගාථාවේ හැටියට මම විස්තර කරන්න ඕගලන්ට තේරෙන විදිහට සරල උපමාවක් අරගෙන පින්වතුනි, ඇටයක්, යමක ඇටයක් වගේ දෙයක් ගත්තොත් බීජයට කියන හේතුවක්, ඒ නිසා හටගන්න ගහක් ගෙඩි තියෙනවා නම් ඵලයක් කියනවා. අපි කියමු කොහොඹ ඇටයක් ගත්තොත්, කොහොඹ ඇටයට කියනවා බීජයක් කියලා, හේතුවක් කියලා. ඒ කොහොඹ ඇටේ හිටෙව්වහම ඒකෙන් කොහොඹ ගහක් හැදෙනවා, ගහේ ගෙඩි හැදෙනවා. ඒකට කියනවා මොකද්ද? ඵලයක් කියලා. කොහොඹ ඇටේ හේතුව කොහොඹ ගහ, කොහොඹ ගෙඩි ඵලය. එතකොට මීයඹ ඇටයක් ගත්තොත් මීයඹ ඇටේට කියනවා බීජේ නැත්තම් හේතුව. ඒ නිසා ගහක් හටගන්නවා නම් ගහේ ගෙඩි හැදෙනවා නම් ඒකට කියනවා ඵලය කියලා. දැන් හොඳට බලන්න කොහොඹ ඇටේ, මීයඹ ඇටේ දෙකම මොකද්ද? හේතු. දෙකම බීජ, දෙකම හේතු. කොහොඹ ගහ, කොහොඹ ගෙඩි, මීයඹ ගහ, මීයඹ ගෙඩි දෙකම ඵලයක්. හේතු ඵල ධර්මයක් තියෙනවා. නමුත් මෙතන හොඳට බලන්න මේ හේතුඵල ධර්ම නැමති ඒකත්වයේ තුල, ධර්මතාවය තුල කවදාවත් වෙනස් වෙන්නේ නැති තව සිද්ධියක් තියෙනවා. 13 ආනත්තේ, බීජ ආනත්තේ කියලා එකක් තියෙනවා.
අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහඹෑටයක් හැදුවොත් එයින් හටගන්නා වූ ඵලය අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත තිත්ත රසක්ම කර්කස රසක්ම හැදෙනව මිසක ඒ අඹ ගහේ මේ කොහඹෑටෙන් අඹ හැදෙනවද? හැදෙන්නේ නැහැ. මිහිරි වූ මිහිරි රසයක් හැදෙනවද? නැහැ. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන මී අඹ ඇටයක් හිතෙව්වොත් ඒ නිසා හටගන්නවද අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත කර්කස කොහොඹ? නැහැ. හේතුඵල ධම වුණාට බීජ නානත්වය වෙනස් වෙන්නෙම නැහැ නේද? අමිහිරි හේතුව නිසා හටගන්න ඵලයේද අමිහිරි. මිහිරි හේතුව නිසා හටගන්න ඵලයේද මිහිරි. මිහිරි හේතුවක් හිටෙව්වාම අමිහිරි ඵලයකුත් අමිහිරි හේතුවකට මිහිරි ඵලයකුත් හටගන්නවා කියන එක වෙන්නේ. ඒක උගලන්ට විශ්වාස කියන්නේ අත්දැකීමෙන්ද බුදුහාමුදුරු කිව්වද පිළිගන්නේ? අත්දැකීමෙන්නේ. අන්න ඒ වගේ ධම කියන්නේ ඒ වගේ අත්දැකීම වෙනවා. එතකොට තමයි සුවක්ඛාතෝ භගවතා ධම්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොන තරම් ඇත්තද කියලා තේරෙන්නේ අපේ ජීවිතයෙන් එක පෙවුණු. දැන් ඕගලන්ට ඔක තේරෙනවා මොකද්ද හේතුඵල ධම කියන එක ඇත්තයි. කොහොඹ ඇටේ මියඹ ඇටේ දෙකම හේතුඵල ධම. කොහොඹ ගහ මියඹ ගහ කොහොඹ ගහ කොහොඹ ගෙඩි මියඹ ගහ මියඹ ගෙඩි දෙකම ඵලයි. නමුත් කොහොඹ ඇටයක් හිටෙව්වහම මියඹ හැදෙන්නේ නැහැ. මියඹ ඇටයක් හිටෙව්වම කොහොඹ හැදෙන්නේ නැහැ. කොහොඹ ඇටේට හැදෙන්න කොහොඹමයි මියඹ ඇටේට හැදෙන්නේ මියඹමයි. මෙන්න මේ වගේ මේ උපමාවක් මම කිව්වේ. මේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයේ හැම තැනම තියෙන හේතුඵල ධම. හැබැයි හේතුඵල ධම නැමැති ඒකත්වය තුල බීජ නානත්වය කියන නානත්වයක් තියෙයි. ඒ අවිඥානික අචේතනික ලෝකයේ වගේම අපි සත්ව පුද්ගල භාවයක් ඇති කරගෙන හිටියට ඇති කරගෙන තිබුණට අපේ ජීවිත තුලත් තියෙන හේතුඵල ධමයක් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ හේතුඵල ධමයට හිත තබපු බුදුරජාණන් වහන්සේට හේතුඵල ධමයේ අවබෝධය නිසා තමයි පුද්ගල භාවය දුරු වුනේ. සත්ව පුද්ගල හැඟීම නැති වුනේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයට හේතුඵල ධමයට නුවණ තියෙන හින්දායි සම්භවවාපසකරණං කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. මම ඒක පැහැදිලි කරන්නම්. අමිහිරි වූ අමිහිරි ස්වභාවය යුක්ත ඵල උපදවන කර්කස වූ කොහොඹ ඇටේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්ක සත්ව පුද්ගල භාවයක් ඇති කරගෙන තියෙන අපේ ජීවිත තුළ තියෙන පව් කියන ටික. පස්පව් හොරකම් කිරීම, සත්තු මැරීම, කාම වර්ධ හැසිරීම, බොරු කීම, රහමෙර පානය කිරීම කියන පස්පව්. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන ත්‍රිවිධ දුෂ්චරිත දස අකුසල කර්මපත මේ ටික පව්. මේ පව් කියන ටික තථාගතයන් වහන්සේ දැක්ක මේක හේතු, මේව බීජ. කුමකට හේතුද කුමකට බීජද? අමිහිරි වූ අමිහිරි ස්වභාව යුක්ත ඵල උපදවන හේතු කියලා දැක්කා. එතකොට සම්බ පාපස අකරණං කියලා දේශනා කළේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසින්. පින්වතුනි, අපි ප්‍රේතයෝ ගැන, අසුරයෝ ගැන, තිරිසංගත සත්වයෝ ගැන, නිරයක් ගැන, සතර අපායක් ගැන කතා කළාට සත්ව පුද්ගල භාවයකින් ඒක පින්වතුනි ඵලයක්. කොහොඹ ගහක් කොහොඹ ගෙඩි ගැන කතා කළාට ඒක ඵලයක්. කොහොඹ ඇටි ඒක. එතකොට මේ අකුසල කර්ම නැමැති හේතුවක, අකුසල කර්ම නැමැති බීජයක ඵලයක් තමයි සතර අපාය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ දුකට අකමැති නිසා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවා ගන්න එපා කියන අදහසිනොයි සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ. සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ. මොකද මෙතන කාරණාවක් තියෙයි. මෙතන මේ හේතුඵල ධම පුද්ගල භාවයේ නවත්තන්න බැරි එකක්. අනාත්මයි. ඕනනම් ඕගොල්ලෝ කල්ලා බලන්න. මේක සහේතුකයි. හොඳට කැඩුනේ නැති නරක් නොවුණු නිර්ූපද්‍රිතව තියෙන කොහොඹ ඇටයක් පොළොවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක යට කළා වැඳගෙන ප්‍රාර්ථනා කරන්න උදේ හවසට පැලවෙන්න එපා පැලවෙන්න එපා පැලවෙන්න එපා කියලා. නමුත් ඕගලන්ගේ ප්‍රාර්ථනාව නොසලකා එක පැලවි. පුද්ගල බව ඒ පැලවෙන්න තියෙන හේතු ටික හැදිලා නම් තියෙන්නේ සකස් වෙලා නම් තියෙන්නේ පැලවෙනවා කියන කාරණාව නවත්තන්න බැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා කැඩුනේ කුණුනේ නරකුනේ නැතුව මුළු සිතින්ම වටලලා රාග ද්වේෂ මෝහයන්ගේ යුක්තව මේ අකුසල කර්මපතේ කරයි නම් අනේ මේක අපිට විපාක දෙන්න එපා කියලා කෙනෙක් හිතුවා ප්‍රාර්ථනා කළා විපාක නොදී හිටින්නේ මේ හේතු ටික තිබුණොත් ඵලය කියනක උපදිනවාමයි කියලා දැක්කා. ඒක යනාත්මයි කියන්නේ. ඒ හින්දා තථාගතයන් වහන්සේ කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කළා මොකද්ද? සම්බ පාපස්ස අකරණං කියලා. ඊට පස්සේ කුසල සූප සම්පදා කුසල කරන්න කිව්වා. එමුතුනි මිහිරි වූ හේතු නිසා හටගන්න ඵලය කවදාවත්ම අමිහිරි වෙන්නේ නෑමයි මිහිරිමයි. ඒ වගේ මිහිරි වූ මිහිරි ස්වභාවයුක්ත ඵල උපදවන මීයම් බෑටයක් හිටෙව්වොත් ඒකෙන් ගහක් හැදේ. ගහේ හැදෙන ගෙඩි මිහිරිමයි මිහිරි රසයක්මයි තියෙන්නේ. කවදාවත් ඒක අමිහිරි වෙන්නේ නෑ කියලා දැක්කා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කුසලය කියන එක යහපත කියන එක මොකද්ද? දන් දීම, සිල් රැකීම, භවනා කිරීම කියන ත්‍රිවිධ පුණ්‍ය කිරිය වත්තු. ඒ වගේම කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිතය දස කුසල කර්මපතේ උනේ කුසල් කියන ටික දැක්ක තථාගතයන් වහන්සේ මොකද්ද? මේවා හේතු, මේවා බීජ. කුමකට හේතුද, කුමකට බීජද? මිහිරි වූ මිහිරි ස්වභාවයුක්ත ඵල උපදවන හේතු. පින්වතුනි අපි මිනිස්සුයෝ ගැන කතා කළාට, දිව්‍ය ලෝකේ දෙවියෝ ගැන කතා කළාට, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ගැන පුද්ගල භාවයකින් කතා කළාට, අපිට පෙනෙන පුද්ගල භාවයට යටින් තියෙන ලෝකෝත්තර ධර්මතාවය ලෝකයේ ඇත්ත තමයි. මොකද්ද හේතුඵල ධර්මයක්? පටිච්ච සම්පාද ධර්මතාවය. මොකද්ද ඵලය? මේ මනුසාත්ම භාවය, දේවාත්ම භාවය, බ්‍රහ්මාත්ම භාවය කියලා කියන්නේ කුසල ධර්ම නැමැති හේතු හදාගත් එකේ ඵලයක්. කුසල ධර්ම නැමැති බීජ සකස් කරගත් එකේ ඵලයක්. මේක අනාත්මයි. කෙනෙක් පින්වතුනි යහපත නම් කරන්නේ මේක යහපත කියලා දන්නේ නැති වුණා. හටගන්න ඵල යහපත්මයි. සමහර විට පුංචි නොදරුවේ කිරිසප්පේ මේක පැලවි පැලවිලා හරි රසැති ගෙඩි හැදෙයි කියන එක දන්නේ නැහැ. නමුත් කොහොඹෑටයක් යටකොළොත් නෙමේ අඹ මේ අඹෑටයක් පොළොවේ යටකොළොත් එයා තින් වැටිලා පස් වැටුනොත් පස් ටිකක් දැම්මොත් එයා ඵලය ගැන දන්නේ නැහැ. නුවණක් නැහැ. කර්මඵලය දැන නුවණක් නැහැ කියලා අපි කියන්නේ ඒ වගේ ඵලය ගැන නුවණ නැහැ. නුවණ නැතුව කළත් මේ ඇටේ නිසා හටගන්න ගහ අඹ ගහක්මයි. ඒකේ හැදෙන ගෙඩි මිහිරිමයි. නොදන්නා කමට හිතෙව්වා කියලා ඵලේ වෙනස් වෙනවද? නෑ. මේක කුසලයක්, මේක යහපතක්, මේක අපිට බොහෝ කාලයක් හිත වැඩ පිණිස පවතී කියන කාරණාව නොදන්නවා වුණා. කෙනෙක් දන් දෙනවා නම්, සිල් රකින්නවා නම්, භාවනා කරනවා නම්, කුසල ධර්ම නම් කරන්නේ ඒ බීජේ ගතිය මිහිරි. ඒ නිසා ඒකේ ඇති වෙන ඵලය මිහිරිමමයි. එයා ඒක නොදන්නවා වුණා. ඥාන විප්‍රයුක්ත කුසල් කියලා කියන්නේ අපි නේ කෙනෙක් මේ ගා ඇටේ හිටුවාම පැලදෙලා ගෙඩි ඇදිලා අසම්බ කන්න පුළුවන් කියලා හිතාගෙන හිටවන්න පුළුවන්. එහෙම නොදන්නා කමෙන් හිටෙව්වා හැදෙන්නේ ගෙඩි මිහිරි වසෙතිමයි. ඉතින් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න කියන අදහසිනුයි කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. ලෝකයාගේ දුකේ නොකැමැති දුකට කැමති නැතිකම නිසා කරුණාව නැමැති ධර්මතාවය නිසා සම්බ පාපස්ස අකරණං කියලා දේශනා කළා. පව් කරන්ට එපා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ගේ සැපයට ඊර්ෂ්‍යා නොකරන මුදිතා ගුණය තියෙන නිසා සත්‍යයන්ගේ සැපයට කැමති නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඉංගතුනේ සම්බ පාපස අකරණං කුසලස්ස උපසම්පදා කියන ගාථාව දේශනා කළේ කෙනෙක් අපායට යනවා කෙනෙක් දිව්‍ය ලෝකයට යනවා කියන තැනක පුද්ගල භාවයකින් නෙවෙයි මේ වගේ යථාර්ථ දැක්මක් ඇතුවයි තථාගතයන් වහන්සේ හේතුඵල ධර්ම කියන පටිච්චසමුප්පාද ධර්මතාවය ගැන දන්නා වූ නුවණකින් තවද කාරණාවක් තියෙනවා මේ හේතුඵල ධර්මයේ ඉංගතුනේ හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ එක කොහොඹ ඇටයයි හිටවන්නේ. ඒ කොහොඹ ඇටෙන් කොහොඹ ගහක් හැදුනොත් ගහේ ගෙඩි කීයක් හැදෙයිද? 100ක්, 1000ක්, ලක්ෂයක් මේ කොහොඹ ඇටේ අවුරුදු 10ක් 15ක් තිබුණොත් හැදෙන ගෙඩි ගන්න කොච්චර වෙයිද? කියන්න බැරි තරම් නේද? එතකොට මේ හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි හේතුව බීජය ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. මොනෝhari වගා කරනකොට ගොවිය ඉස්සෙල්ලාම වගා කරන්න ඉස්සෙල්ලා මොකක්ද එහෙද බලන්නේ බීජය කියන්නේ තුන අස්සන්න දිහා බලනවා නේ අස්සන්න වැඩි බීජය තමයි හිතවන්නේ පොළවක් තෝරගන්නවා නේ ඒකයි ඔගොල්ලෝ අහලා ඇති මහා සංඝරත්නය කෙරේ දන් දුන්නා මහානිසංස වැඩි කිකිය කියන්නේ මොකද පොළව සරුයි නම් බීජ තුනයි නම් අස්සන්න වැඩි හේතුඵල ධර්මක් නිසා එතකොට මේ දැන් කුඹුරු කරනකොට එක වී ඇටයක් වැපුරාම හටගන්න වී කරලේ ගොයන් කරලේ වීයට ගොඩාක් තිබුණු පුදුම දෙයක් එකක්ම විතරක් තිබුණා ඒකනම් පුදුමයි නේද මොකද අස්වැන්න වැඩි නිසා තමයි ලෝක ජීවත් වීමක් තියෙන්නේ මේ හේතුඵල ධර්ම ස්වභාවය තමයි ඒ හින්දා අකුසල වුණත් ඕගොල්ලෝ කරන්න හැබැයි අස්වැන්න බලාගෙන එක අකුසලයක් වෙන්නේ නැති කරන්නේ ඒ අකුසලේ විපාක දෙන දවසට ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා ගණින්න බෑ අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ සම්බ පාපස අකරණං කියලා කරුණාවෙන් දේශනා කළා ලුවන් සංගරා වළියපු විදග මෛත්‍රී අංගුලියපු ලුවන් සංගරාවේ කවියක් කියනවා ඔගොල්ලෝ අහලා ඇති එක් ස්ත්‍රියක් එළු දෙනකගේ හිස සිඳලා එළුවගේ ඇඟේ ලෝම ගලන හිස් කැපුම් ගන්න උනා කියලා. ඉස්සර අපිට ඔක තේරුන්නේ නැහැ, අපි ඔක පිළිගත්තේ නැහැ. නමුත් හේතුඵල ධර්ම දිහා බලනකොට තේරෙනවා එක කොහොඹ ඇටයක් හිටුවාම එකම කොහොඹ ගහක කොහොඹ ගෙඩියක් විතර කැදලා නැතර වුණා නම් තමයි පුදුමේ. මේ ගහේ ගෙඩි 100 ගණන්, 1000 ගණන්, ලක්ෂ ගණන් හැදීම පුදුමයක් නෙවෙයි. නොවුණා නම් තමයි පුදුමේ කියලා. එක අකුසල කර්මයකට එක පාරක් විපාක දින නතර වුණා නම් තමයි පුදු මෙහෙම වැඩක් නැහැ නේ කියස්සන්නක් නැහැ නේ. ඉතින් බීජවල පින්වතුනි හේතුව ටිකක් නම් ටික එකක් වුණාට ඵලය ගොඩක් වෙනවා නම් ඒ වගේම තමයි ඒ ස්වභාව ධර්මම තමයි අපි පුද්ගල භාව ඇති කරගත්තට මෙතන තියෙන්නේ. එක බීජයක ඵලය බොහෝයි. ඒ හින්දා අකුසලයේ වුණත් පින්වතුනි එකක් වුණාට ඒක විපාක දෙන දවසට බොහෝ කොට වෙන නිසා සම්බ පාපස කරනවා කියලා දේශනා කළා. ඒ වගේම කුසලයත් එහෙමයි එක අඹ ඇටයයි හිටවන්නේ. ගහක් හැදිලා ඒ ගහේ අඹ ගෙඩි කීයක් හැදෙයිද? 100ක්, 1000ක්, ලක්ෂයක් මේ අවුරුදු 10ක් 15ක් අඹ ගහක් තිබුණ ගෙඩි කීයක් හැදෙයිද? එක පේර ඇටයයි හිටවන්නේ. ගහක් හැදිලා ගෙඩි හැදෙනකොට ගෙඩි ඇතුලේ පේර ඇට කීයක් තියෙයිද? එක ගෙඩියක් ඇතුලේ. ඒ වගේ අවුරුදු 5ක් 10ක් පේර ගහක් තිබුණත් හැදෙන ඇට ගණන කොච්චරක් වෙයිද? ඒකද පේර ඇටේ හිටවපු බිම ගොඩාක් සරු වෙනවා. ගෙඩි හැදෙන ප්‍රමාණයත් වැඩි, ඇට ගණනත් වැඩි නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසලයේ කියන එකත් හේතුවක් බීජයක්. ඒකද විපාක දෙන්න ගිය දවසකට ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා ගයින්න බෑ. එතකොට ඒ අතරින් සාංගික දන්දීම වගේ එක කියන්නේ බල්ලගත්තු බීජයක්. හේතුවක්. ඒකේ විපාකේ අර පෙර ඇටි හිටවුවාම බොහෝ වෙනවා වගේ අසංඛේයයන් අපමෙයන් වදාම විපාකයේ සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ. ඕගොල්ලොන්ගෙම සියසීම අස්පනා පිටම දැක්ක එක පේර ඇටයක් හිටෙව්වහම ඒක පැලවිච්ච දවසට හටගන්න ඇට ගන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් බොහෝ වෙනව නම් මේ කර්ම නැමැති බීජ වලට විපාකය එනල් මෙහෙම වෙනවා කියන කාරණාව අනුමානට අපිට හිතා ගන්න බැයිද? පුළුවන්. එතකොට පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ලෝකස්ස ලෝකයාගේ පින් නැමැති බීජ හදාගන්න වපුරගන්න හොඳ කෙතක් මහා සංඝරත්නය කියලා කිව්වේ ඒ කෙතේ අස්සන වැඩි නිසා. පුද්ගලෙක් නේ මහා සංඝරත්නය කියනකොට ශරීර මුගලන් දෙදා වහන්සේගෙන් විකාශයටපත් වෙච්ච ආනන්ද නන්ද රාහුල ආදී මහපිනති බහබලති මහතෙරුන් වහන්සේලාගේ සෝභමාන වෙච්ච ඒ අතීතයේ වැඩ සිටියා වූ වර්තමානයේ වැඩ සිටිනා වූ අනාගතේ පාලෙන්නත් මේ සංඝරත්නය ආරමුණු වෙන්නේ. වර්තමාන ස්වාමින් වහන්සේලා කාය සාක්ෂි කරගෙන මහා සංඝරත්නයට යම් කෙනෙක් දම් පූජා කළොත් මොකද වෙන්නේ? අන්න එයාගේ බීජය හොඳ සරුකෙතක පොහොර තියෙන කර නැති ලුණු සහිත පොලොක නෙමෙයි, හොඳට සරු පොලොක හිටව වගේ. එතකොට ඒක යානේ සංසේක ඵල ධර්මකොට ආත්ම 100යි 1000යි ලක්ෂයයි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසංකේයයන් අපගේයන් වදන සංඛ්‍යාව ප්‍රමාණයක් නෑ කියන්න බෑ කියලා. එච්චරට විපාකයි යහපත උනා. එතකොට ජීවිතයකට එච්චර යහපතක් ලැබෙන ලබා දෙන නිසා තමයි කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. එක කුසලයක් වෙන්නේ නැති කරන්නේ එක බත්යෙන්දක් විතරක් වෙන්නේ නැති බෙදන්නේ. නැත්තම් එක මොහොතක අසුරසනක් මෙත්සිත වඩනවා කියන කාරණාව විතරයි කළේ. නමුත් ඒක ඵල දරන දවසට ආත්ම 100,000 ගණනක්ම රැකවරණය වෙලා තියෙනවා. ඉතින් මේකෙදී දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ හේතු ටික හදාගත්තොත් දුකට යන්න පුළුවන්, මේ හේතු ටික හදාගත්තොත් සැප විඳින ඵල උපදවා ගන්න පුළුවන්. ඉතින් මේ සබ්බපාපස්සා කරන කුසලස උපසම්පදා කියලා දේශනා කළේ අමිහිරියු අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවා ගන්නේ නැතුව මිහිරියු මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න කියන අදහසයි. ඒ නිසා තමයි සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. දැන් ලෝකේ තියෙන උපරිම යහපත් ටික ලබා දීලා අයහපත අයින් කළා යහපත ලබා දීලා තියෙන්නේ. මේ ගාථාවේ මෙතෙන් දෙනකොට සියලුම අයහපත අයින් කළා, දුක අයින් කළා, සියලුම යහපත ලබා ගන්න ක්‍රමය පැහැදිලි කරලා දුන්නා. අයහපත කෙනෙකුට ලැබෙන්න මොන විදිහකටවත් ඉඩ නැහැ ඔය හරහා නැතුව. යහපත කියන එක ලැබෙන්න මොන විදිහකටවත් ඉඩ නැහැ ඒ හේතුව ඇරෙන්න. මොකද හේතුඵල ධර්මකින් තොරව අහේතුක ධර්මයක් නෙමෙයි මේ සංකත ධාතු තුන තියෙන්නේ. හේතුඵල ධර්මක්මයි. යම් ඵලයක් තියෙනවා නම් ඵලයට හේතුවක් තිබිය යුතුමයි. දුකයි කියලා, අවඩක් කියලා, නරකක් කියලා යමක් තියෙනම් ඒ ඵලයක්මයි ඒකට හේතුවක් තියෙයි. මොකද්ද පව්? අකුසල කියන එක, සැපක් කියන එක, සැනසෙල්ලක් කියන එක, සතුටක් කියන එක ලැබෙයි නම් ඵලයක්, හේතුවක් තියෙයි කුසල. දුක අයින් කරන්න සැප ලබන්න නම් වෙන්නේ මොකද්ද? දුක අකමැති කෙනා සැප ලබන්න කැමති කෙනාට වෙන්නේ අහත ඉබේම දුක ලැබෙන්නේ, සැප අයින් වෙන්නේ, සැප ලැබෙන්නේ දුක අයින් වෙන්නේ. හේතු දෙක වෙනස් කරන්න වෙනවා. අකුසල් නොකළොත් කුසල් කළොත් දුක අයින් වෙලා සැප එනවා. කුසල් නොකළ අකුසල් කළොත් සැප අයින් වෙනවා, දුක එනවා කියන කාරණාව තියෙනවා. තේරුණා නේද කියපිය? එතකොට බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක ලෝකෙ පහළ වෙලා ලෝකයාගේ යහපත පිණිස ලෝකයේ තුල සැනසීම ලබා ගන්න, ලෝකයාට සැප පිණිස මෙලොව අර්ථය සඳහා සම්බපාපසා කරන කුසලස උපසම්පදා කියලා දේශනා කළා. දැන් තව කාරණාවක් ඉතරයි. මොකද්ද? සචිත්ත පරියෝධවන. ඒ පින්වතුනි සචිත්ත පරියෝධවන කියලා දේශනා කළේ කුමක් නිසාද? හිත පිරිසුදු කරගන්න කියලා දේශනා කළේ. මෙන්න මේ කාරණාව දිහා බලන්න. අකුසල ධර්ම කළොත් ඒකට හැදෙන ඵලය මොකද්ද? දුක. ඒක කලම අයින් කළ යුතුමයි නේද? අකුසල ධර්ම නොකොට දුක කියනක නූපදවා ගත යුතුමයි. කුසල ධර්ම කළොත් ඒකට ලැබෙන ඵලය මොකද්ද? සැප. සැප කියලා කියන්නේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවා වූ මනුෂ්‍ය ආත්ම භාවයේ සැපවත් වෙන ආයු වන්න සැප බල කියන ධර්මතාවයෙන් ධනු ධාන්‍යයෙන් ආඩ්‍ය වෙච්ච මහා හොඳ සැප සහගත සම්පූර්ණ වටපිටාවක් ලැබේ කුසලයට. ඒ වගේම තමන්ට සුවච කීකරු දුවාදරු ඒ වගේ හැම වටපිටාවකම හැම යහපතක්ම ලබා දෙන්න පුළුවන් කුසලයට. දිව්‍ය සම්පත්තියක් තියෙනවා නම් දිව්‍ය සම්පත්තිය ලබා දෙන්න පුළුවන් කුසලයට. හරිනේ? හරි. දැන් පින්වතුනි කුසල් ධර්ම කළ සැප කියන එක ලැබෙනවා. හරි. බැරි වෙලා සැප නැති වුණොත් ඒක සැපද? කුසල ධර්ම කළ නිසා ඒ කුසල විපාකයේ හැටියට ඕගලන්ට ලස්සන හුරු බුහුටි දරුවෙක් හම්බුණා වන්න කියන්නකෝ. දැන් ඕගලන් හිතට සතුටුයි දරුවෙක් ඉන්නවා. අකාලේ මේ දරුවා මිය ගියොත් ඒකත් සැපද ඕගලන්ට? නෑ. සැප නැති වෙනකොට දුකක් එනවා නේද? දැන් මේ සැප නැතිවීමේ දුක කියන එක කුසලෙන් ගෙනත් දුන්න එකක් නෙමෙයි. කුසලෙන් ගෙනත් දුන්නේ මොකද්ද? සැප. දරුවා හදන පැත්ත විතරයි කුසලෙන් කළේ. සංකත ධාතුවේ දෝෂ නිසා හටගත්ත දේ නැති වෙන කියන ධර්මතාවයක් තියෙන නිසා මේ සැප නැති වෙනකොට දුකක් එනවා නම් දැන් මේ දුක නැති කරන්න ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඕගොල්ලෝ අකුසල ධර්ම කළේ නැහැ, සතර අපාය නතර වුණා. කුසල ධර්ම කළා, කුසලයට බොහෝම වටිනා මහ විශාල ධනස්කන්ධයක් ලැබුණා. හදිසියේ ධනය විනාශ වෙන විනාශ වුණා. එතකොට දුකක් ආවා. දැන් මේ ලැබුණු සම්පත්තිය නැති වෙනකොට ඇති වෙන දුක නැති කරන්න මොකෙන්ද? දැන් කුසල් කළා පුළුවන්ද? කුසල් කළොත් ආයෙත් එන්නේ මොකද? ධර්මයේ කම්බ වෙන පැත්ත, ධනෙ ලැබෙන පැත්තයි. ආයෙත් ඒක නැති වුණොත් එන දුකට මොකද කරන්නේ? ඒකට කුසල් කළා හරියන්නේ නැහැ. කුසලයට පුළුවන් ධර්මයක්ව ලබා දෙන්න විතරයි. දෙපොළ වස්තු ලබා දෙන්න පුළුවන් කුසලයට. ඒක නැති වුණොත් ඇති වෙන දුක වළක්වන්න කුසලයට බැහැ. එයාට පුළුවන් මොකද? ආයෙත් අරක දෙන්න. ආයෙත් එන එක නැති වෙනවා නම් මං කියන එක තේරෙනවද? එතකොට දැන් ඒ දුක නැති කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? අන්න ඒ දුක නැති කරන්න තමයි සචිත්ත පරියෝධපනං කියන එක පෙන්නේ. හිත පිරිසිදු කරගන්න කියලා. මේ ලෝකේ දුක් නොවිඳින චරිතයක් තියෙනවා නම් ඔන්න ඔය කාරණා තුනෙන්ම ඉක්මෙච්ච කෙනයි දුක් නොවිඳින බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අකුසල ධර්ම නොකොට සතර අපායේ මිදුණා, කුසල ධර්ම කළා මේ ලෝකේ හොඳ සැපක් හදාගත්තා. එයා හිත පිරිසිදු කරගත්ත, නීවරණ ධර්ම දුරු කරගත්ත, ඕනම දෙයක් හම්බෙන සම්පත්‍ය ඇලින්නේ බැඳෙන්නේ නැති විදිහට පරිහරණය කරන්න පුළුවන් මනසක් හදාගත්තා. ඒ තමන්ගේ සැප නැති වෙන දවසට, විපරිණාම වෙන දවසට කම්පා නොවී ඉන්නත් පුළුවන්. එයා ඒ සැපේද දුකකට හේතුවක් කරගත්තේ නැහැ. ඒ සැපේ නිසාද නිවන් සැපේම ලැබෙනවා. පින්වතුනි, හිත පිරිසුදු කරගත්ත කෙනෙකුට ඇරෙන්න සම්පත්තිය කම්පා නොවී ඉන්නවා කියන ධර්මතාවය මේ ලෝකෙ වෙන කෙනෙකුට කරන්න බෑ. රහතන් වහන්සේලා කියලා කියන්නේ හොඳට හිත පිරිසුදු කරගත්ත කෙනෙක්. අපේ හිත අපිරිසිදු වෙලා තියෙනවා ක්‍රම දෙකකට. නීවරණ ධර්මයන්ගෙන් සහ අවිද්‍යාව නැත්නම් අනුසය ධර්මයන්ගෙන්. මේ දෙයාකාර අපිරිසිදු බව නිසා පුරාණ කුසලයට හම්බෙච්ච සම්පත්ති අපි පමණ ඉක්මවා ඇලෙනවා, පමණ ඉක්මවා බැඳෙනවා. ඇලින්නේ බැඳෙන්නේ ඒකේ ඇත්ත දකින්න තරම් හැකියාවක් නැතුව මනස කිලුටු වෙලා තියෙන හින්දා. මනසේ තියෙන කිලුටු ගතියේ විපාකයක්, කිලුටු ගතියේ දෝෂයක් තමයි හම්බෙච්ච සම්පත්ති ඇලෙන එක. එතකොට ඇලිලා ඉන්නකොට ඒ සම්පත්තිය වෙන වෙන දවසට දුක එනවා. දුකාවේ සම්පත්තිය නැති වෙච්ච හින්දා නෙමෙයි, සම්පත්තිය කෙරෙහි ඇලී බැඳී පැවතුණු කම නිසායි. ඇලී බැඳී පැවතුනේ සම්පත්තිය ඇත්ත නොදන්නා, නොපෙනෙන කම තරමට, ඒකේ ඇත්ත නොපෙනෙන කමට මනස වැහිලා තියෙන නිසායි, අපිරිසිදු වෙලා නැති වෙන නිසායි. හිත පිරිසිදු කරගන්න කියලා කිව්වා. මොකද්ද නීවරණ ධර්ම සහ අනුසය කියන ධර්මතා දෙකෙන් කිලුප වෙලා තියෙන්නේ. නීවරණ ධර්ම දුරු කරගන්න කියලා ඒ නීවරණ ධර්මයන්ගෙන් හිත අපිරිසිදු වෙලා තියෙන එක, ඒ අපිරිසිදු බව දුරු කරන බුදුරජාණන් වහන්සේ සමත කියලා ක්‍රමයක් පෙන්වුවා. විද අනුසය කියන ධර්මතාවයෙන් හිත කිලුට වෙලා තියෙනවා, ඒ හිතේ අඳුර ඒ කිලුට අයින් කරන්න බුදුරජාණන් වහන්සේ විදර්ශනා කියලා ක්‍රමයක් පෙන්වුවා. සම්මත විදර්ශනා කියන ක්‍රම දෙක පෙන්වුවේ මේ හිතේ දෙයාකාරයකින් තියෙන කිලිටි බව අඳුරු බව අයින් කරන්න. මේ කිලිටි බව අඳුරු බව අයින් කළාම කුසලයට හම්බෙච්ච සම්පත්තියේ ඇත්ත දනිමින් ඇත්ත දකිමින් පරිහරණය කරනවා, ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව. ඒ එහෙම මනසක් තියෙන කෙනාට ඒ සම්පත්තිය නැති වෙච්ච දවසට උහුලන්න පුළුවන්. ඒ සම්පත්තිය නැති වෙච්ච දවසට උහුලන්නේ නැතුව, ශෝක කරන්නේ නැතුව, කම්පා නොවි සබ්බේ සංඛාරා නිච්ඡාති සියලුම සංස්කාරයේ ස්වභාවය මේකයි කියලා ධර්මතාවය දැකලා උපේක්ෂා වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන්ගේ ස්වභාවය තමයි මොකද්ද? හේතු නැතිවෙලා නැති වෙනවා. එක මගේ දේ නැති වුණා නෙවි. එහෙම හිතන්න එහෙම දකින්න පුළුවන්කම ඉන්නේ කාටද? හිත පිරිසුදු කරගත්ත කෙනාටයි, පැහැදිලි පිරිසුදු මනසක් තියෙන කෙනාටයි. එතකොට පුරාණ කර්මයට දුවා දරුවෙක් හම්බ වුණා. ඔන්න සැප විඳිනවා. බැරි වීමකින් හරි ඒ දේ නැති වුණත් එයාට දුක එන්නේ. එයා ඒ දේ ලැබීම පැත්තෙනුත් විඳින්න මානසෙන් සැපමයි, නොලැබීම පැත්තෙනුත් විඳින්න මොකද සැපමයි නැත්තම් උපේක්ෂාවක්මයි සැපක්මයි. මොකද එයාට ඒ නැතිවීම හේතු වෙන ධර්මයේ දකින්න. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල කියලා කිව්වේ ඒකනේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත් බුදුරජාණන් වහන්සේට මංගල කාරණාව. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක්. අපේ පැත්තෙන් බලලා නෙවෙයි මෙසක් සමරන්නේ භාග්‍යතුන් වහන්සේගේ තෙමගුල. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට මංගල අවස්ථා තුනක් සිද්ධ වෙච්ච එක අපි සිහි කරන්නේ නේද? එතකොට එහෙම වුණේ ඇයි? අකුසල ධර්ම නොකල නිසා, කුසල ධර්ම කරන කල නිසා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණයකින් යුක්ත මේ රූපයක් හම්බ වුණා තථාගතයන් වහන්සේට. කුසලස්ස උපසම්පදා. හිත පිරිසිදු කරගෙන තිබුණ හින්දා ඒ රූපේ නොයැලී නොබැඳී ජීවත් වුණා. ඒ රූපේ අතහැර දාසට මම වැඩෙන්න යනවා කියන දුකක් ආවේ නැහැ. ඒ රූපේ නැතිවීම තථාගතයන් වහන්සේගේ පිරිනිවීම. කය නිසා විඳපු දුකක් හරි තිබුණා නම් ඒ ටිකෙන් දැන් මිදුණා. කෙනෙකුගේ දුක සියලුම ආකාරයෙන් මිදුණු තැන කියන්නේ මංගල කාරණාවක් නෙවෙයිද? බුද්ධත්වයට පත් වෙනකොට කෙලෙස් ටික නිසා එන දුක නැති වුණාට, තව ස්කන්ධ ටික නිසා එන දුක් ටිකක් ඉතුරු වුණා. ඒ දුක් ටිකක් නැති වෙනකොට දුක ඉතුරු නැතුවම නැති වුණාම ඒක මංගල කාරණාවක් නෙවෙයිද? ඒක අවාසනාවන්ත මරණයද? නෑ, උතුම්ම මංගල කාරණාව. ඒ තමයි තථාගතයන් වහන්සේ සියලුම දුකෙන් නිරවශේෂව මිදුණු තැන. ඒක අපි සමරනවා කියලා කියන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ වචනයෙන් අවවාදයෙන් ආදර්ශයෙන් පෙන්වා දුකෙන් නිවෙන හැටි, දුක නිවා ගන්න හැටි. මෙහෙමයි කෙනෙක් දුක නිවා ගන්නේ කියන එක කළා පින්නවා. අද වගේ දවසක අපිට මම නිවුණා, සියලුම දුක නිවා ගත්තා මෙන්න මෙහෙම කියලා පින්නපු එකයි තථාගතයන් වහන්සේ අද වගේ දවසක කළේ. අපිට දුන්න ඒ පණිවිඩේ අකුසල කරන්න එපා, කුසල කර්ම කරන්න, ඊගාවට හිත පිරිසිදු කරගෙන මේ වගේ නිවිලා යන්න, මහානක් නුනෝගේ නිවෙන්න කියලා. ඉතින් කෙනා කෙනා කරන හැටියට අකුසල ධර්ම කළොත් ආරම්භයේම කෙලින්ම දුක එන විදිහට යා කටයුතු කරගෙන තියෙනවා. හරි. කෙනෙක් අකුසල ධර්ම නොකර කුසල ධර්ම කළොත් සතර පාය දුක නැති කරලා තියෙයි. නමුත් මිහිරිදී නැති වෙනකොට එන දුක තාම යටිතොරේ. දුකේ එක පැත්තක් නැති වෙලා දුකේ තව එක කොටසක් ඉතුරු වෙලා හිත පිරිසිදු කරගත්තොත් අයහපත ලැබීමෙන් එන දුකත් යහපත ලැබුණු යහපත නැති වෙනකොට එන දුකත් කියන දෙආකාරම දුකෙන් මිදෙනවා. මොකද දැන් අපිට දුක කියන එක කාරණා දෙකකින් යනවා. එක දුකක් ඍජුවම එනවා, එක දුකක් වක්‍රාකාර වෙනවා. අකුසල ධර්ම කළොත් කෙලින්ම සතර අපායට ඇවිල්ලා කෙලින්ම ඍජුවම දුක. දුක් වේදනා ඍජුවම දුක. කුසල ධර්ම කළොත් යහපත ලැබෙනවා, සැප ලැබෙනවා. කුසල ධර්මයන්ගේ දෝෂයක් ඉඳ නිවි දුකේ. කුසල ධර්මයන්ගෙන් ලැබෙන තියෙන ටික කුසලයේ යහපත සැප. ඒ යහපත නැති වෙනකොට සැප නැති වෙනකොට සැප නැතිවීම නිසා දුක එනවා. ඒ දුක එනවා වක්‍රාකාරව. ඉස්සෙල්ලා මුලින් සැප වෙලා පස්සේ දුකක් වෙනවා. ඉස්සෙල්ලාම දුක් දෙකයි, එකක් ඍජුවම දුක ආරම්භයේම දුක, එකක් මුලින් සැප පස්සේ දුක. එතකොට මේ දෙආකාර දුකම කෙනෙකුගේ ජීවිතේ නැති වෙන්න නම් එයා අකුසල ධර්ම නොකර කුසල ධර්ම කළා හිත පිරිසුදු කෙරෙච්ච කෙනෙක් වෙන්නම ඕනේ. ඒ බඳු කෙනෙක් විතරයි ජීවිතය කියන එක සැපෙන්ම අවසන් කරනවා කියන උත්තරයට එන්නේ. අකුසල ධර්ම නොකර කුසල ධර්ම විතරක් කළොත් ඕගලන්ට හම්බෙන මොකද්ද? භාගයක් සැප, භාගයක් දුක. භාගිත නිකලේ අවවාදී භාගයක් කළපු නිසා භාගිත විපාකයක්. අවවාදී නොකල හොඳටම දුක. ඒ කියන්නේ සබ්බ පාපසා කරන කිරතෙන්දී මුලින්ම හික්මුනේම නැත්තම් අකුසල් කරනවා නම් කෙලින්ම දුක. කෙලින්ම කරපු නිසා කෙලින්ම දුක. අවවාදී චුට්ටක්වත් හික්මුනේ නැත්තම් කෙලින්ම දුක. බලන්න බුදුරජාන් වහන්සේ කියන විදිහට අවවාද තුනයි, තුනෙන් පළවෙනි එකේවත් හික්මෙන්න බැරි නම් එයාට කෙලින් මේකේ පළවෙනි දුකම ඇවිල්ලා. පළවෙනි එකේ විතරක් හික්මුණොත් භාගිතනි හික්මුනේ. ඒ හින්දා මොකද වෙන්නේ? පළවෙනි එකේ හික්මුණා, දෙවෙනි එක කළා. ඒකේ භාගිත කරපු හින්දා භාගයක් සැප. හැබැයි සැප නැති වෙනකොට දුක එනවා කියන එක ඉතුරුයි භාගයක් දුක. කෙනේ අකුසල කරන්නේත් නැහැ, කුසල කරන්නත් එපා, හිත පිරිසුදු කරගන්නයි කියලා දුන්නු අවවාදය ඒ විදිහටම පිළිපැද්දා. එයාගේ ජීවිතයේ අවවාදය ඒ විදිහටම පිළිපැද්ද කෙනාගේ ජීවිතය දුක කියන එකකටපත් වෙන්නේම නැහැ. කැපෙන්න අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම් ඒක වෙනස් වෙන්නේම නැහැ, වෙන්නම බෑ. ඒකටයි සර්වතත් ඥානය කියලා කියන්නේ. එතකොට අකුසල කරන්න එපා, කුසල කරන්න හිත පිරිසුදු කරගන්න කියනකොට හිත පිරිසුදු කරගත්තාම ජරා මරණයන්ගෙන් කම්පා නොවන මනසක් හැදිලා අජරාමර බව සාක්ෂාත් වෙලා අජරාමර බව සාක්ෂාත් වෙනවා කියන කාරණාව තියෙයි. ඉතින් ඒ අකුසල ධර්ම නොකර කුසල ධර්ම කරගන්න ගමන් කෙනෙක් හිත පිරිසුදු කරගත්තොත් අකුසල ධර්ම නොකර කුසල ධර්ම නොකර හිත පිරිසුදු කරගත්තොත් එතකොට වෙනවා යාට මේ හිත පිරිසුදු කර ගැනීම හේතුවෙන් කෙලෙස් ටික ටික අඩු වෙනවා. නමුත් ලෝකෙ තුල යහපත කියන එක ලැබෙන්නේ නැහැ. මනුස්ස ආත්ම භාවයක් හම්බ වුණොත් ප්‍රඥාව තියේ. නමුත් එදා වේලවත් කන්ද නැහැ. ඈ ඒතුල අන්තිම දිලිඳුයි. එහෙම නැත්නම් අනුන්ගේ කුලී වැඩට යන්න වෙන්නේ. ඒ හින්දා අන්තිමට මොකද මේ උපදී විපාකේ නැතිඳ පුණ්‍ය සම්පත්තිය නැතිඳ ප්‍රඥාව තිබුණට වැඩ ගන්න වෙන්නේ බෑ. ඇයි බණ අහන්න කොහේ දවසට පන්සලට යන්න ඉඳ තියේද? ඇයි එදා විල හොයාගෙන කුලියට යන්න වෙලා? අනේ පිළිසිතතුමා විසාකා උපාසිකාව දිහා බලන්න පෙර ජීවිතේ පින්දාම් කළා. බොහෝ බහුභෝග සම්පත් ලැබුණා. ඒකේ තමන්ට හතුරු හිටියද කියලා බලන්න. මුළු සාසනයකට, ලෝකයකට, රටකට, විශ්වයකටත් උපකාර කළ තමන්ගේ සම්පත්ති වලින් තමුණුත් ඒකම ඉතිරි වෙන්න කරගත්තා. කුසල් කර්මෙන් හිත පිරිසුදු කරගත්තාම විතාකාව පාතිකාව අනේ පිළිසිතුවා වගේ වෙන්න පුළුවන්.
අකුසල ධර්ම කරලා නොකර කුසල ධර්ම නොකර හිත පිරිසුදු කරගත්තු ලෝසක මහරහතන් වහන්සේ වගේ දැන් කිරිබෝම් පාන දවස වෙනකම්ම කුසට ආහාරක් නැහැ. කුසල ධර්ම නැහැ. ඒකයි. අකුසල ධර්ම ඉවරයි එක ශේෂ වශයෙන් වුණාම කුසල ධර්ම නැති එකයි ඉතුරු වෙන්නේ. එතකොට ඒ වගේම දැන් පුණ මේ අර සුපබුද්ධ කුෂ්ඨ රෝගියා බොහොම ප්‍රඥා සම්පන්නයි. නමුත් ඒගොලු පුණ්‍ය ශක්තියෙන් දිලිඳුයි. දිලිඳු වුණාම ලෝකෙ තුල සැප නැහැ. හාමුදුරුවෝ කුණත් එහෙමයි. එන්නනම් ඒ හාමුදුරුවන්ට ඉතාම දුකසේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන ටික හරිම මහන්සියකින් තමයි හොයාගෙන බලවහනා කරන්න වෙන්නේ. පුණ්‍ය සම්පත්තියක් තිබුණාම දායකයන්ට ඒ ආමුද්‍රෝංග දැක්කාම හිත නැමෙනවලු දෙන්න වඩම්මන්න. මොකද මේ එයාගේ පුණ්‍ය ශක්තිය යකින් තියෙනවා. ඉතින් නිමන්ත්‍රණය කරලා දාන දෙනවලු ගෙදෙන්න වඩම්මලා දාන දෙනවලු වඩ ගහලා දාන දෙනවලු හොයාගෙන ගිහිල්ලා දාන දෙනවා. අන්තිමට දාන්නේ වලදලා එපා. එතකොට ඒ තරම් පුණ්‍ය ශක්තියක් තියෙනවා පිං කරපු කෙනාට. එතකොට අන්තිමට පුද්ගලයෙකුට නිවි මොකද වෙන්නේ? පින් කරමින් හිත පිරිසුදු කරගත්ත ගන්න මහන්සි වෙච්ච කෙනාට මොකද වෙන්නේ? මෙලෝ යහපත අනේ පිටසිටුමාට විසාකා උපාසිකාව වගේ අයට හිත පිරිසුදු කරගන්නත් උත්සාහවත් වුණා. කුසල ධර්මත් කළා, අකුසල ධර්ම නොකළා. ඒ නිසා සම්පත්තිය හම්බ වෙච්ච එක විපත්තියක් කරගත්තේ නැහැ. කෙනෙක් අකුසල ධර්ම නොකරනවා අනේ කුසලද සතර දික් කරනවා අපිට ඕනේ නැහැ කියලා අප්‍රමාදී වෙන්න ගියොත් වැඩි පඬිතකමට ගියාම වෙන්නේ මොකද්ද? ඉක්මනට ආශ්‍රේක්ෂය වෙන්නේ නැහැ. සසර ඉපදුනොත් විපාක දෙන්න හොඳ කුසලයක් නැහැ. ඉතාම දිලිඳු තැනක දුකසේම ඉපදিলা දුක් විඳින්නම තමයි ගවා ගන්න වෙන්නේ. සසර ඒකද බොහෝ ප්‍රබාදයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවතින හොඳම ක්‍රමය තමයි දේශනා කළේ. අපි වැඩි පඬිත වෙන්න ගියාම තමයි ඔය අඩු වැඩි කරගන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ සසර දික් වෙනවා නම් කර්ම වලට කවදාවත් කුසල කරන්න කියලා පෙන්නයිද? මොකද කුසලයට සසර දික් වෙනවා කියලා කුසල්වත් නොකර උත්සාහවත් වෙන්න යන්නේ සර්වත්ත ඥානයටත් වඩා අපේ ඥානෙ වැඩි වෙලාද? බුදුරජාණන් වහන්සේට පෙවුණා කුසලයේ කියන එක හානි කර නැහැ. ඒක හොඳයි. ඒක උපකාරයක් නිවනට කියන එක දැක්කා. දැන් මේ අපිට පේනවා මොකද කුසල් කරන්න කිව්වොත් ඒකත් අවිද්‍යාව ඇතුළේනේ. ඒක සතරට දික්කේ කියලා ඔහොම දෘෂ්ටි තියන අය ඉන්නවා. ඒකෙන් සර්වත්තා ඥානයට වඩා වැඩි එකක් කෙනෙක්ගේ නැවිලා. නමුත් කියනකොට තේරුම් ගන්න අපිට කුසලයකින් අවඩක් වෙනවනම් අහිතක් වෙනවනම් ඒක අද කවුරුවත් අපිට කියලා දෙන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කලම කියලා දෙනවා අකුසල කරන්නත් එපා එහෙනම් කියලා. කුසල කරන්නත් එපා කියලාත් කියලා දෙනවා. නමුත් හානියක් කවදාවත් වෙන්නේ නැති හින්දාමයි බුදුරජාන් වහන්සේ හානියක් වෙන දෙයක් පනවනවද? අවඩක් වෙන දෙයක් පනවනවද? පනවන්නේ නැහැ. අකුසලයෙන් හානියක් අවඩක් වෙන නිසාමයි අකුසල් කරන්න එපා කියලා කිව්වේ. කුසලය කියන එකකින් හානියක් අවඩක් කවදාවත්ම වෙන්නේ නැහැ. සිංහතුන කුසලය කියන එක බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලබා දෙනවා. සද්ධර්මයේ තියෙන වටපිටාවක මහා භෞභෝග සම්පත් රාශියකුත් එක්ක කන යොමු කරන්න විතරයි තියෙන්නේ කියන තැනට අතපයවත් හොල්ලන්න නැති වටපිටාවකින් ඒකට දෙද්දස්කම් කවෙන්දි මන ටික අහනවා කියන එක නිදහස් මනසකින් අහන්න බැයිද? පුළුවන්. අමාරුදු නිවන් දකින්න එතකොට. එහෙම තිබුණොත් එහෙමද කුඹුරු කොටලා 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 අමාරුවේ නැගගත වේදනාවත් එක්ක බණ අහන්න ගිහින් නිදි කිරා වැටි වැටි එහෙම අහන එකද දෙති? නෑ, අර ක්‍රමය පහසුයිනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසලයේ කියන එක කවදාවත් සතර දික් වෙන එකක් නෙමෙයි. කිම්මතේ නුවණ නැති කෙනාට නුවණ නැතිකම නිසා සතර දික් වෙන කුසලයේ නිසා නෙමෙයි. නුවණක් තියෙන කෙනාට කුසලයේ කවර කතාවද අකුසලයේවත් සතර දික් කරන්නේ. අකුසල විතර්කයක් ඇති වුණොත් මේක අකුසලයක් කියලා සිහි කළා ඒක නැති කරන්න විස්සහවත් වෙනකොට මොකද වෙන්නේ? කුසලයේ ඉපදিলা නුවණක් තියෙන කෙනා අකුසලයේද කුසලයක් බවට පත් කරගන්නවා. එතකොට කුසලයක් හම්බුණා මේක උදව් කරගෙන නොයලි නොගැටුණු ධමයක් උපදවා ගන්නවා. හැම වෙලාවෙම පින්වතුනි සසර දික්ුණේ සද්ධර්මේ නොදන්නා බාලයට මිසක කුසල කුසලයට නෙවෙයි සසර දික්ුණේ. බෝසතාණන් වහන්සේගේ අත්පය කෑලි කෑලි වලට කපනකොට අනිත් කෙනා පරිගන්නවා කියලා තරහ ඇති කරනකොට බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතා පුරා ගන්නවා ඒකෙන් නේද? එතකොට තව කෙනෙක් හතුරුකමක් ගන්නකොට ඒකෙන් තථාගතයන් වහන්සේ මොකද කළේ? ඒක මුදව කරගෙන තව ටික සර්වඥතා ඥානෙට කිට්ටු වුණා. ශාන්තිවාදී තාපසගේ කෑලි අතපය කපනකොට මහා දුකක් අමහිරි බවක් ජීවිතේට ලඟ වුණේ. නමුත් ඒකේ නුවණැති පුරුෂයා මොකද කළේ? ඒක විමුක්තියකට ලඟ කරගත්තනේ. දේවදත්තරුන් වහන්සේ එක එක දේවල් කරන්න හතුරුකම් කරන කලා කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ ඉක්මනට ලබා ගන්න ගොළංගින්ම උදව් කරපු කෙනා. ඇයි ඒ විදිහට කපන්න කොටන්න කෙනෙක් ඉදිරිපත් නොවුනොත් කොහොමද මේ පාරමිතා පුරා ගන්නේ? එක පැත්තකින් බැලුවම විචාරශීලී මනුස්සකින් බැලුවම එහෙම පැත්තක් තියෙන්නේ. එතකොට මෙයා කරපු නිසා නෙමෙයි අතන එහෙම හැකියාව තිබුණ හින්දා. ඒ වගේ කෙනෙක් සතරට ගියේ කුසලයේ හින්දා අකුසලයේ හින්දා නෙවෙයි, කුසලයේ හෝ අකුසලයේ හෝ ජීවිතේට ලැබෙනකොට ඒක පරිහරණය කරන මානසික මට්ටම හදාගෙන තිබුණා. ඒක ඉගෙන ගත්තා. සචිත්ත පරියෝධපණන් කියන ටිකෙන් හම්බෙන්නේ ඒ ටික. ඉතින් මේ පින්වතුන්ද කියන්නේ අද සර්වත්‍තතා ඥාණයට වැඩි ඥාණයක් තියනා ඒ කිව්වට අකුසල කරන්න කුසල කරන්න එපා, ඕකත් දික්වේශලේ කහන්න එපා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු ටික තියෙනවානේ, අපි දැනට එහෙම යන්. ඒ හින්දා අකුසල කරන්න එපා, කුසල ධර්ම කරන්න බය නැතුව ඒ වගේම හිතත් පිරිසුදු කරගන්න. මෙන්න මේ ටික කළාම තමන්ගේ ජීවිතයට පරිපූර්ණ ආරක්ෂාවක් ලැබෙයි. අද වගේ දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමක් ලෝකෙ පහළ වුණේ ඔන්න ඔය කාරණා තුන ලෝකෙට පැහැදිලි කරලා දෙන්න. ඔය ගාථාව අපි ගොඩාක් අහලා ඇති, නමුත් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති මේ ගාථාව තුළ මේ වගේ යටි අර්ථයක් තියෙනවා, මේ වගේ අනාත්ම ධර්මතාවයක් තියෙයි, මේ වගේ මෙලොව පරලොව කියන උභයාර්ථයෙන් සිද්ධ කරපු අර්ථයක් තියෙයි. අන්න ඒ නිසායි මම කිව්වා 84,000 ධර්මස්කන්ධේම මේ ගාථාව තුල තියෙනවා කියලා. දැන් තිබුණ නැද්ද අපිට තේරුණ පමණකින්? 84,000 ධර්මස්කන්ධේ තුලින් බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වුණේ සතර අපායන් ගලවලා මෙලොව යහපත අරන් දීලා නිර්වාණ සම්පතිය ලබා දෙන්නද නේද? ඒ ටික වෙලා තියෙයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ තුන් ආකාරයකට අපිට අවවාද කළ අනුශාසනා කළා. ඕගොල්ලෝ ළමයකට කියනවා පුතේ මෙන්න මේ වැඩෙත් කරන්න, මේ වැඩෙත් කරන්න, මේ වැඩෙත් කරන්න කියලා. එක වැඩක්වත් නොකළොත් ඒ ළමයා ඕගොල්ලන්ට කී කරුද? නෑ. හරි. එයා එක වැඩක් නොකරනවා. එක මේ අකුසල කරන්න එපා කිව්වා. හරි, ඒක නොකර ඉන්නවා. කුසල ධර්ම කරන්න කිව්වොත් ඒක කරන්න නැත්නම් කී කරුද? නෑ. හරි. ඒ ළමයා කියපු ළමයා වැඩ දෙකක් කරනවා. ඉතුරු වැඩේ නෑ. එතකොට කී කරුද? අකී කරුද? වැඩ තුනම කළොත් ආගී කරනවා. ඒ වගේ ඕගොල්ලෝ අකුසල ධර්ම නොකර ඉන්න කියලා බුදුජානන් දෙ කිව්වහම නොකර ඉන්නවනේ. හරි, ඒකට කී කරු. කුසල ධර්ම කරන්න කියලා කියපින්ද? හරි, දානදී කුසල ධර්මවත් කරනවා. හරි, කී කරු. හිත පිරිසිදු කරගෙන බණ භවනා කරන්න නැත්නම් මේකෙන් අකී කරු නා. ඕගොල්ලෝ සෝච කී කරු. ශ්‍රාවක යන ගණිත යනවද? අකී කරු. දෙමව්පියන්ට අකී කරු වෙන කෙනෙකුට ලැබෙන දඬුවම් ටික නැමෙයි. ඒ නිසා දෙමව්පියන්ට අකී කරුණා වගේ බුදුහාමුදුරන්ට අකී කරු වෙනවා නම් ඔගොල්ලෝ නියම ශ්‍රාවකයෝ නම් බුදුහාමුදුරන්ට ආදරේ නම් අද වගේ දවසක අදහස් කරගන්න මම කී කරු කෙනෙක් වෙනවා. ඈ, බුදුරජාණන් වහන්සේගේ කී කරු ශිෂ්‍යයෙක් වෙනවා, කී කරු ශ්‍රාවකයෙක් වෙනවා කියලා. ඒක වචනින් කිව්වට හරියන්නේ නැහැ. කී කරුකම කියන එක වචන වැඩක් නැහැ. ඒ හින්දා අකුසල් නොකර කුසල් කරන්න, හිත පිරිසිදු කරගන්න, ටික ටික අර උත්සාහවත් සතුටු වෙන මගේ ජීවිතේට ලාභයක්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කීකරුව ජීවිතෙන් ලැබීම මට වාසනාවක්. ඒ මා විසින් ලබන මනුසාප භාවයේ නපුරුකට ලබන ලද්දක් නෙවෙයි, මනාකුට ලබන ලද්දක්. ස්වාගතම් වතමි ආසි, මගනේ පැමිණීම යහපතක්මයි. නදුවාගතම් යහපත අයහපතක් නම් නෙවෙයි කියලා ඕගලන්ට හිතන්න පුළුවන්. එහෙම හිතලා කාටවත් නෙමෙයි, කාට අකීකරුණත් බුදුරජාණන් වහන්සේට අකීකරු වුණොත් ඒකෙන් වෙන්නේ අපිට විශාල පාඩුවක්. අනිත් කෙනෙකුට අකීකරු වුණොත් මේ ජීවිතේ විතරයි සමහර විටක එක ප්‍රදේශයකට එක තැනකට එක ජීවිතයකට විතරයි පාඩුවක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට අකීකරු වුණොත් මුළු සංසාරෙටම පාඩුවක්, උපදින හැම ආත්මයකටම පාඩුවක්, මුළු භව ගමනටම පාඩුවක්. ඒ නිසා අද වගේ දවසක ලෝකයට පහළ වෙලා අකුසල් කරන්න එපා, කුසල් කරන්න හිත පිරිසිදු කරගන්න කියලා අවවාද දුන්න, අපි කෙරෙහි අනුකම්පාවෙන් අවවාද කළ අපේ ශාස්ත්‍රඥ වහන්සේට කරන්න තියෙන ඉහළම ගෞරවය තමයි අද වගේ දවසක මේ තුන් අවවාදයට අනුව හික්මෙන සුවච කීකරු කෙනෙක් මම වෙනවා කියන අදහස ඇති කරගෙන, අදිෂ්ඨාන කරගෙන ජීවිතය හදාගන්න, වෙනස් කරගන්න කියලා මතක් කරගෙන මගේ දේශනාව ඉන්නම් පින්වතුනි, අපි දැන් පින් අනුමෝදන් කළ අවසන් කරමු. ඔහොම නේද අම්මලයි ඉන්න අපි තමයි. එතකොට දැන් මගේ මේ සැරේ ගමනේ මේ විහාරස්ථානයේ කෙරෙන අවසාන වැඩසටහන අද මේ. ඊට පස්සේ වෙන වැඩසටහනක් නැහැ. මම ඉතින් ආවට පස්සේ ගොඩාක් දේවල් දන්නේ මම දන්න පමණකින්. දන්න දේවල් මම ඕගලන්ට කිව්ව මොකුත් අතේ මිටේ තියාගෙන නැහැ. ඉතින් ඒ හින්දා මතක් කරනවා හැම දිනාටම බොහෝම සත්අදහසින් මේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ තුල හැසිරිලා තමන්ගේ ජීවිතය දුක නිවා ගන්න කියන කාරණාව තවසාන වශයෙන් මතක් කරනවා. හොඳයි, අපි දැන් රැස් කරගත්තා සියලු කුසලයන් අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරනවා. මේ කාල වකවානුවේදීද අපි බණ කියලා බොහෝ කුසල් සිද්ධ කරගත්, අද දවසේද කුසල් සිද්ධ වෙන විදිහට ධර්ම දේශනා කළා. දැන්ද ඉතාමත් මට හැකි පමණකින් ධර්ම දේශනා කළා, මහ විශාල කුසලයක් සිද්ධ වුණා. මම හිතන්නේ ඕගොල්ලෝ බණ අහපු කුසලයක් දෙයි මට. ඒ හින්දා එහෙම කුසල එකතු වුණාම මහ විශාල පුණ්‍යස්කන්ධයක් එකතු වෙනවා. පින්වත්නි, ඔබට මේ ඇස් දෙක පාද ගන්නත්, මට මේ කුසල ධර්ම සිද්ධ කර ගන්නත්, මේ හැම දෙයකටම මුල්ුණා මේ විහාරස්ථානයේ වැඩ සිටින අපගේ ගෞරවනීය නායක හමුදුරෝ. ඉතින් අද මේ දින වකවානු පුරාවටම සිද්ධ කරපු කුසලය ගත්තොත් හුඬු වලින්, සීරු වලින්, කිලෝ වලින් නම් මයින් බෑ. ඒ තරම් වටිනා පිනක්. මොකද අවංකවම චේතනාවෙන් මම බණ කිව්වේ එකම එක මිනිසෙක් හරි මේ සංසාර භව ගමනෙන් එතරවන්නේ නම් හොඳයි, කෙනෙකුට මේ බණපදයක් තේරෙනවා නම් හොඳයි කියන හිතේ දෙකක් නැතුව කල්ලන අදහසින්මයි බණ කිව්වේ. ඉතින් ඒක පිළිසිදුවම මහ විශාල කුසලයක් සිද්ධ වෙනවා කියලා මම දන්නවා. ඉතින් මේ කුසලය ජීවිතයකට ලොකු බලගත්තු ආශිර්වාදයක් වෙයි. ඉතින් මේ සිද්ධ කළ සියලු කුසලත් අනන්ත සංසාරෙදී යම්තා පාරමී ධර්ම පුරව තුරවා වූ කුසල අනුභවයක් තමයි සියලුම කුසල ධර්මයන. ඔබට ධර්මය දෙන්නා වූ, ඔබට ධර්මය කියලා දෙන්න මට අවස්ථාව දුන්නා වූ, අපි හැමෝටම ශාසනයේ පීතෘත්වය දරන්නා වූ අපගේ ගෞරවනීය අවසරයි අකරවිත මහානායක මාහිම්පන් වහන්සේට මුලින්ම මේ සියලුම කුසලයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා මේ හේතුයෙන් ගෞරවනීය නායක හමුදුරට නිදුක් බව, නිරෝගී භාවයේ සුවපත් භාවයේ බොහෝ කල් ජීවත් වෙන්නට චිර ජීවනයේ ලැබේවා කියලා ප්‍රසන්නයි. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේගේ කායික මානසික සැනසීම ලැබීත්වා
ඒ වගේම ලෝකයේද සම්බුද්ධ ශාසනයට තවදුරටත් සේවය කරන්නට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. තුන්වන්ගේ ආශිර්වාදයේ දිව්‍යංගී ආරක්ෂාව නිබඳව ලැබෙත්වා. මේ කුසල ධර්මය අනුමෝදන් වීමෙන් ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙන් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා කියනවා. ඒ වගේම කරුණාවෙන් යුක්තව මතක් කරනවා ඒ අපේ නායක හාමුදුරුවන්ට නිතරම හෙවණල්ල වගේ ළඟින් ඉඳමින් මේ අනිත් වැඩ කටයුතු කරන්නා වූ අනිත් ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් අපේ අසස්සී ස්වාමීන් වහන්සේ ඒ වගේම පොඩි සුමන හාමුදුරුවෝ ඒ වගේම ලොකු සුමන හාමුදුරුවෝ ඒ වගේම චන්දි හාමුදුරුවෝ කියන මේ ස්වාමීන් වහන්සේලාවත් මේ මොහොතේදී මතක් කරනවා. අපි සිද්ධ කළා වූ සියලුම කුසල ධර්මයෝ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇතිවීමෙන් කරන කියන සාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්නට මේ ශක්තිය ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවලට සම්බන්ධ වේවා. ඒ ස්වාමීන් වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා සාදු පිළිගන්නවා කරන්නේ. ඒ වගේම ඔයගලන්ට මේ බණ ටික කියලා දෙන මේ රටට එන්න අවස්ථාව මට පොඩි හාමුදුරුවන්ට සාදලා දෙන්න අපේ ගෞරවනීය නායක හාමුදුරුව ඉදිරිපත් කළා මුල් වෙලා කැප වෙලා කටයුතු කළා වගේම ඒ කරනකොට ඒ සඳහා මම දන්වා ඒ ආරාධනා ලිපි ලියන්නට කටයුතු කරන්නට මේ විහාරස්ථානයේ සභාපතිතුමන් ඇතුළු ඒ විහාර කොමිටියේ සියලු දෙනාගේම එකඟතාවය උපකාරය ලැබුණා. ඒ පින්වත් සියලුම දෙනත් මේ මොහොතදී බොහෝම සත්දහසින් සිහිපත් කරනවා. ඒ වගේම මේ කාරණාවට නොඑක ආකාරයෙන් සහ සම්බන්ධ වෙච්ච පත්තර සිවිලියනගේ මහත්මා වාදල් මැතිණිය සිහිපත් කරනවා. ඒ වගේම ලංකාවේ ඉන්න දිරසප්‍රිය වීරක්පුරි මහත්මා සායතුමගේ පවුලේ අය සිහිපත් කරනවා. මොකද මම මේ ටික කළේ ඕගලන්ට බණ ටික කියන්න මෙතෙන්ට එන්න මට එන වැඩ කටයුතු කරන්න ඍජුවම මැදිහත් වෙච්ච නිසා, නැත්නම් පෞද්ගලික මූණ බලලා නෙවෙයි. මොකද එහෙම වුණත් එක්කෙනෙකු විදිහට කියනවා කිව්වේ මොකද කියලා හිතයි. නමුත් එතන ඕගලන්ට බණ ටික කියන්න එන්න අවස්ථාව හදන්න බොහෝ ඒගොල්ලෝ වෙහෙස වුණා, මහන්සි වුණා. ඒ නිසා ඒ දායක සභාවේ සියලු පින්වතුන් ඇතුළු ඉස්සලා නම් කිව්වා සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙන්නටත් මේ කුසල ධර්මියෝ පාරමිතාවක් වේවා කියලා සාදු කරනවා කරමු. ඒ වගේම ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ ඒ ආචාර උපාධ්‍යන් වහන්සේලා ඇතුළු ඒ අපවත්ී වදාළ සංඝ පීතෘන් වහන්සේලා සිහිපත් කරනවා. අපේ පැවිදි ජීවිතය ලබා දුන්නා වූ ආචාර උපාධ්‍යන් වහන්සේලා ඇතුළු අපවත්ී වදාළා වූ සංඝ පීතෘන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම ස්වින්ම ස්වාමීන් වහන්සේලාගේ ගිහි ඥාතිත්වයෙන් පරලෝක ගියා වූ දෙමාපිය ගුරු රාජී සිල් දෙන සිහිපත් කරනවා. ඒ වගේම මෙතන සා සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාගේ නමින් නැසී කලුරිය කළා වූ ඒ සියලුම ඥාතිගේ මේ මොහොතේ සිහිපත් කරනවා. මියගිය ඥාතීන් අද දවසේදී අපි සිදු කළා වූ මේ කුසලයන් ඔවුන් කළා වූ පිනකින් සතුටින් සාධුනාදී අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටින දුකින් අත මිදී සපවත් භාවයකට පත් වීමෙන් සැපෙන් සැපයටම පත් වේවා කියන අදහසින් ඥාතීන් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීන් අනුමෝතු සුඛිතාවන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීන් අනුමෝතු සුඛිතාවන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීන් අනුමෝතු සුඛිතාවන්තු දෙවියන්ට පින් දෙන්න මට ඉස්සෙල්ලාම තුකුණා දී යමනාපෙන් එකක් නේ අපි දැන් හරි පින් අනුමෝදන් කරමු. ඉතින් අපි මේ දින කාල වකවානුවේදී සිද්ධ කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ද, අද දවසේදී සිද්ධ කරගත්තා වූ මේ සියලුම කුසල ධර්මයන්ද ලෝකයක් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරනව ශාසන මාමක සම්මා දිට්ඨිය යම් තාක් දේවගණ සමුහයක් සිටින මේ දිව්‍යෝද මේ විහාරස්ථානට අධිගෘහීත වූ යම් දේවගණ සම්යක් සිටින ඒ දිව්‍යෝද මේ පින්වතුන්ගේ හිතවැඩ යහපත කැමැති යම් ඉෂ්ඨකාරක දේවගණ සමයක් සිටින මේ සියලු දිවියොද මේ සියලුම දිවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංගේ දිවේශර වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා දිව්‍යංගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සදා. ඒ වගේම මේ පින්වතුන්ට ස්වාමීන් වහන්සේලාට නිතරම සිව්පසින් උපස්ථාන කරන්නා වූ දායකකාරකාදීන්ට අද දවසේදී සිව්පසින් උපස්ථාන කළා වූ මේ දායකකාරකාදීන්ට ඒ වගේම මෙතෙන්ද සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාගේ සුජීවතු ආශය කරන දෙමාපිය ගුරුවරයා දෙවියන් මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින්කම සිද්ධ කරන්න ඔයගලන්ට මෙතෙන්ට එන්න ඉඩ අවස්ථාව සලසලා එන්නට හැකිව ගෙවල් දරවල වල යම් තාක් පිළිසත් සිටන මේ සියලුම දෙනාටත් මේ කියූ නොකියූ හැම දෙනාටම පින් අනුමෝදන් වූ දෙවියන් මිදේ ආශිර්වාදයෙන් තුනුරුම් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් ඒ මේ සෑම දෙනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්දල දුරු වේවා කරන කින රැකී රක්ෂා ඉගෙනීම් කටයුතු ආදී ධාර්මික සංකල්පනාවන් දිනෙන් දින දියුණු වේවා සාර්ථක වේවා පෞලිය උදුවේ ඥාති අසල් වාසීන් අතර සාමය සමගිය සුහදත්වයේ පැති වේවා. ඒ වගේම සසර වසනා තුරු සාපිපාසාදී බියකර දුගි දුප්පත් අසන්න දිනිඳු භාවයකට පත් නොවේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසන සිටින්න වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්ම මේ සෑම දිනකටම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා. හොඳයි හොම වන්දනා කරගන්න හැම දිනම අභිවාදන සීලස නිතං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සම්බලං ආයුවා රෝග සම්පත්ති සංග සම්පත්ති නිවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු.